නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතම් භාවිතාච භික්කවේ කායගතා සති කතම් බහුලී කතා මහප්පලා හෝති මහානි සංසාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි දැන් සති කීපයක් තිස්සේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකයේ එන කායගත සති සූත්‍රය මුල් කරගෙන ධර්මදේශනා මාලාවක් පවත්වගෙන යනවා. මේ ධර්මදේශනා මාලාවේ ඊළඟ අංකයට තමයි අද අපි පැමිණලා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම තමන් තුළ සිහිය දියුණු කරගන්න උත්සාහන්ත වෙන යෝගාවචරයෙක්, එමත් නැත්නම් මේ සංසාරයේ බිය දක්නාසුළු මේ තමන්ගේ සංසාරයෙන් නිදීම සඳහා යම්කිසි හිත තුළ උද්‍යෝගයක්, උනන්දුවක්, වීරයක් ඇති කරගත්ත යෝගාවචරයෙක් කොහොමද ටික ටික මේ බාහිරදෝර කාර්යයට අවතීර්ණ වෙන්නේ කියන එක භාගතුන් වහන්සේ ටික ටික මේ කායගත සති සූත්‍රයේ ඔස්සේ අපිට කියලා දෙනවා. කායගත සති සූත්‍රය විශේෂයෙන්ම කායානුපස්සනාව හා සම්බන්ධයි. දැන් අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ අනුපස්සන හතරක් ප්‍රධාන වශයෙන් සඳහන් වෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වශයෙන්. දැන් කායගත සති සූත්‍රය සම්පූර්ණයෙන්ම කායානුපස්සනාව විස්තර කළ දෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේ එන කායානුපස්සනාවේ අන්තර්ගත සියලුම කර්මස්ථාන මේ කායගත සති සූත්‍රයේ අන්තර්ගත කරලා තියෙනවා. ඊට අමතරව ධ්‍යාන වැඩිම සම්බන්ධයෙන්ුත් මේ කායගත සති සූත්‍රයට අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මෙතන තියෙන සුවිශේෂත්වය. ඊට අමතරව කායගත සතියේ තියෙන ආනිසංස, වටිනාකම බුදුරජාන් වහන්සේ විවිධ උපමා උපමේයන් ගෙනහැරපාමින් අපිට පෙන්ලා දෙනවා. දැන් යම්ස කෙනෙක් සංසාර දුකින් අත මිදෙන්න ඕනය, මේ සංසාර දුකමම වින්ද ඇතිය, මේකේ නැවත නැවත ඉපදීපදී මැරි මැරි යාමින් කිසි පළක් ප්‍රයෝජනයක් නැහැ කියලා පුංචි හෝ තමන් තුළ යම් වැටහීමක් ඇති කරගෙන, උනන්දුවක් ඇති කරගෙන මේ ප්‍රතිපදාවට අවතීර්ණා නම් එයාට පටන් ගන්න වෙනවා තමන්ගේ හිතේ සිහිය දියුණු කරන්න. මොකද මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන මාර්ගය අපි පොතපත බලපු පමණින්, අපේ සුතමේ ඥානය වර්ධනය කරගත්ත පමණින්, බණ අහපු පමණින්, අපි දැනුම් සම්භාරයක් අපේ හිතේ එකතු කරගත්ත පමණින් සම්පූර්ණ කරගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක එකතකින් මේ ප්‍රතිපදාවට අවතීර්ණ වෙන්න අපි තුල ලොකු උනන්දුවක් ඇති කරනවා, සදහා ලොකු උත්සාහයක්, ඒ වගේම මේ මාර්ගයේ තියෙන නිවරද්දතාවය සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් අපිට ඇති කරලා දෙනවා. හැබැයි අපි මේ වැඩේට ප්‍රායෝගිකව බහින්න වෙනවා. ඒතොර මේ ප්‍රායෝගිකව මේ වැඩේ පටන් ගත්ත කෙනෙක්ට තමයි සම්පූර්ණව මේ කායගත සති සූත්‍රය ආමන්ත්‍රණය කරන්නේ. දැන් ප්‍රායෝගිකව මේ වැඩේ පටන් ගන්නකොට අපි පොඩ්ඩක් අපේ හිත දිහා සාමාන්‍ය පෘථග්ජන මනසක එදිනදා මේ ගිහි ජීවිතයක් ගත කරන අපේ හිතේ තියෙන ස්වභාවය පොඩ්ඩක් හිතලා බැලුවාම මේ හිත අතීතයේ වෙච්ච දේවල් සම්බන්ධයෙන් විවිධාකාර අන්දමින් පසුතැවෙමින් දුක්තැවුල් ඇති කරගනිමින්, එහෙමත් නැත්නම් උද්දාමයටපත් වෙමින් අතීතයේ ඔස්සේ හැසිරෙන හිතක් අපිට තියෙනවා. ඒ වගේමයි අනාගත සිහිනමවමින්, අනාගත සැලසුම් හදමින්, අනාගතයේ මේ විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා හිතමින්, එහෙමත් නැත්නම් අනාගතයේ වෙන්න පුළුවන් යම්කිසි උවදුරක්, ප්‍රශ්නයක් සම්බන්ධයෙන් හිතලා හිතේ අවිනිශ්චිත භාවයකට, සන්ත්‍රාසයකටපත් වෙමින් ඉන්න ස්වභාවයකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ අතීත අනාගත අන්ත දෙකේ දෝලණය වෙමින් තමයි අපේ හිත සාමාන්‍යයෙන් තියෙන්නේ. එතකොට මෙබඳු හිතකින් බැහැ මේ භාගතුන් වහන්සේ පෙන්වන අතිශය සූක්ෂම ධර්මය අවබෝධ කරගන්න. ඉතින් එහෙනම් අපිට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ විවෘත කර ගැනීම සඳහා අපිට වමනා කරන යම් යම් කුසලතාවයන්, දක්ෂතාවයන් අපේම හිතේ ඇති කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේමයි දැනටමත් තියෙන යම්කිසි අගුණ, දුර්වලතා දුරු කරගන්නත් ලොකු උත්සාහයක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට මේ කායගත සති සූත්‍රය මේ දෙපැත්තටම ආමන්ත්‍රණය කරනවා. ඒ කියන්නේ අපිට වමනා කරන මේ හිතේ ශක්තිය දියුණු කරගන්නත්, ඒ වගේම දැනටම අපේ හිත ආකීර්ණ වෙලා තියෙන, ව්‍යාකූල වෙලා තියෙන, වික්ෂිප්ත වෙලා තියෙන, විවිධාකාරමය අතීතය අනාගතය මුල් කරගත්ත ඒ සිතුවිලි සමුදායෙන් අපේ හිත මුදව ගන්නත් හොඳ දොරක් මේ ద్వාරයක් මේ කායගතා සිත සූත්‍රය හරහා විවෘත වෙනවා. ඉතින් එතකොට මේකේ නිදාණය සැලකුවොත් මේක සිද්ධ වෙන්නේ භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවාසය කරන අවධියේකයි. බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවකදී උපස්ථාන ශාලාවට පැමිණෙනකොට එතන වැඩ හිටිය අනිකුත් ස්වාමින් වහන්සේලා මේ භාගතුන් වහන්සේ විසින් දේශනා කරපු කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි කියලා ප්‍රශංසා මුඛයෙන් සාකච්ඡා පවත්වමින් ඉන්නවා. ඉතින් භාගතුන් වහන්සේ මෙතනට පැමිණියාම මේ භික්ෂුන් වහන්සේලා එම සාකච්ඡාව නතර කරනවා. එතකොට භාගතුන් වහන්සේ විමසනවා මම මෙතෙන්ට පැමිණෙන්න පෙර ආතුව මොන වගේ සාකච්ඡාවකද ඔබ වහන්සේලා නිරත වෙලා හිටියේ? ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා අපි මේ භාගතුන් වහන්සේ විසින් මේ දේශනා කරපු මේ කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි කියලා තමයි අපිත් ප්‍රශංසා මුඛයෙන් ඒකේ තියෙන ආනිසංස ගැන සාකච්ඡා කරමින් හිටියා කියලා භාගතුන් වහන්සේට සැලකනවා. එතකොට තමයි බුදුරජාන් වහන්සේ තරන්දමකින් එළඹුමක් ගන්නේ මේ කායගත සති සූත්‍රය හොඳින් විස්තර කරලා දෙන්න. මොකද දැන් අපේ හිතාගෙන ඉන්න භාවනාවම නෙමෙයි ඒකටකින් අපිට ඇත්ත වශයෙන් කරන්න තියෙන භාවනාව. අපි පොත්පත් වලින් බලලා අහලා විවිධ අන්දමින් අපි භාවනාවක් සම්බන්ධයෙන් අපේ හිතේ විවිධ සැලසුම් හදාගෙන ඉන්නවා. චිත්‍රයක් මවාගෙන ඉන්නවා. දැන් මේ කායගත සති සූත්‍රය භාගතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු සූත්‍රයක් නිසා අපිට ඒ දිහා හොඳට විශ්ලේෂණය කරලා බලද්දි ඒක හොඳට අපි විග්‍රහ කරලා බලද්දි මේ වැඩි යුතු මාර්ගය සම්බන්ධයෙන් හොඳ පැහැදිලි අර්ථකථනයක් මෙම සූත්‍රය තුළ අන්තර්ගත වෙනවා. එතකොට කායගත සති සූත්‍රයේ බුදුරජාන් වහන්සේ විස්තර කරන්න පටන් ගන්නේ කතම් භාවිතාච භික්කවේ කායගත සති කතම් බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. මහණෙනි කෙසේ වඩන ලද මොන ආකාරයකින් දියුණු කරන ලද කායගත සතියද මහත්ඵල මහානිසංස වෙන්නේ කියන ප්‍රශ්නය නගලා තමයි බුදුරජාන් වහන්සේ ඒකට පිළිතුරක් වශයෙන් මේ කායගත සති සූත්‍රය දේශනා කරන්නේ. එහෙමනම් අපිට සිද්ධ වෙනවා දැන් අලුතෙන් අපි මේ දේවල් හොයන්න යනවා වෙනුවට මේ බුදුරජාන් වහන්සේ දැනටමත් පාර පෙන්නලා තියෙනවා බුදු නුවණින් දැකලා සර්වඥාඥයකින් දැකලා බුදුරජාන් වහන්සේ අපිට පාරක් විවෘත කරලා පෙන්නලා දීලා තියෙනවා. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාර කුමක්ද? මොන විදිහේ ප්‍රතිපදාවක්ද පෙන්වන්නේ කියලා ටිකක් අපි බොහොම නිහතමානීව භාගතුන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ මම ඇවිල්ලා උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් කියලා ඒ බුද්ධ ගෞරවය ඇති කරගෙන ශ්‍රද්ධාව ඇති කරගෙන මෙම කටයුත්තට එළඹෙනවා නම් පෙළඹෙනවා නම් අවතීර්ණ වෙනවා නම් එතනින් අපිට ලොකු වාසියක් අත් වෙනවා. එහෙම නැත්නම් අපි අපේම ක්‍රම අත්හදා බලමින් විවිධ උත්සාහයන් දරමින් සෑහෙන කාලයක් අපත යවනවා. නමුත් බුදුරජාන් වහන්සේ දැනට කළ යුතු දේ, කළ යුතු ආකාරය, ක්‍රමෝපායන් බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ ක්‍රමෝපායන් තමයි මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ. ඉතින් එතකොට මුලින්ම බුදුරජාන් වහන්සේ පටන් ගන්නේ ආනාපාන සතියෙන්. ඒ කියන්නේ ආනාපාන සතිය ඊටාම සියුම් කර්මස්ථානයක්. අපේ උපන්දා පටන් හුස්ම ගැනීම සිද්ධ කරනවා. මේ හුස්ම ගැනීමටම අපේ අවධානය යොමු කළා. එතුලින් අපි තුල මේ ඌමනා කරන ගුණයන්, හැකියාවන්, කුසලතාවයන් වර්ධනය කරගන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. ඉතින් මේ සඳහා සුදුසු ස්ථානයක් තෝරගන්න කියලා කියනවා. ඒ කියන්නේ වැඩි සද්ද බද්ද නැති, අනිත් අය බාධා කරන්නේ නැති ටිකක් විවේකී ස්ථානයක් තෝරගන්න කියලා මුලින්ම සඳහන් කරනවා. ඊට පස්සේ මේ කය ඍජුව තබාගෙන හොඳට කොන්ද කෙලින් තියාගෙන හිස කෙලින් තියාගෙන උද්‍යෝගිමත් ආසනයක නැත්නම් වීර ආසනයක වාඩි වෙලා නැත්නම් ඒක අපහසු නම් අපිට පුටුවක හෝ වාඩි වෙලා මේ කටයුත්ත පටන් ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ කටයුත්ත ඔහොම පටන් අරගෙන අපි හොඳට කය තැම්පත් කරලා වාඩි වෙලා මේ ප්‍රතිපදාව ආරම්භ කරාට පස්සේ ආනාපාන සතියේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නාසිකාග්‍රයේ හිත පවත්තන්. මේ කියන්නේ මේ උඩුතොලට උඩුතල ආසන්නේ නාසිකාග්‍රය ආසන්නේ එම ආසන්න ප්‍රදේශයේ අවධානය පවත්වන්න. අවධානය පවත්වමින් මේ මොහොතේ සිද්ධ වෙන්නේ ආශ්වාසයක්ද ප්‍රශ්වාසයක්ද කියලා විමසිල්ලෙන් ඉන්න. හිත අතීතයට ගියොත් අනාගතයට ගියොත් අපි පරාදයි. දැන් මේ කරන්න හදන්නේ ඒ හිත අතීතයෙන් අනාගතයෙන් මුදවලා මේ වර්තමාන මොහොතේ සිද්ධ වෙන කායික ක්‍රියාවලියට අවදි වෙන්න. අපේ හිත නිරන්තරයෙන් මම කලිනුත් මතක් කළා වගේ මේ අතීත අනාගත අන්ත දෙකේ දෝලණය වෙමින් තමයි තියෙන්නේ. ඒ බඳු හිතක් මුදවා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් තමයි මේ අපේ කය නිරන්තරයෙන් සිදු කරන මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම කෙනෙක් උපයෝගී කරගන්නේ හිත වර්තමානයට ගන්න. ඉතින් මේ කටයුත්ත බුදුරජාණන් වහන්සේ බොහොම සරල තැනකින් පහසු තැනකින් තමයි පටන් ගන්න තියෙන්නේ. මොකක්වත් අපිට කරන්න බැරි දේවල් මෙතෙන්දී මුලින් කියන්නේ නැහැ. මුලින් කියන්නේ සතෝව අස්ස සති සතෝව පස්ස සති. මේ ආස්වාසය සම්බන්ධයෙන් සතිමත් වෙනවා, සිහිය පිහිටුවනවා. ප්‍රස්වාසය සම්බන්ධයෙන් සතිමත් වෙනවා, සිහිය පිහිටුවනවා. ඉතින් මේ විදිහට කෙනෙක් හරියට මල් මාලාවකට මලක් ගානේ මලක් මලක් ගානේ අමුණනවා වගේ මේ පැමිණෙන පැමිණෙන ආස්වාසය පිට වෙන ප්‍රස්වාසය ගැන දැනුවත් වෙනවා. ඉතින් උත්සාහවන්ත වෙනවා, හිතට පුංචි අභියෝගයක් දෙනවා, පුළුවන් ද මට එකම ආස්වාස ප්‍රස්වාසයක්වත් මගහරව ගන්නේ නැතිව පැමිණෙන පැමිණෙන ආස්වාසය පිට වෙන ප්‍රස්වාසය දැනගන්න කියලා පුංචි අභියෝගයක් දෙනවා. ඉතින් මුලදී මේක හරි අමාරුයි. හිත හෙදුවනවා, මෙහෙදුවනවා, අතීතයට යනවා, අනාගතයට යනවා. ඒ වගේම කයෙත් අතන මෙතන රිදෙනවා, හරි අමාරුයි. ඉතින් ඒ නිසා යම් යම් උපක්‍රම පාවිච්චි කරනවා. ආස්වාසයක් කියලා දැනගන්නකොට ආස්වාසයක් කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයක් දැනගන්නකොට ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් අපි මේව ගණනය කරන්න පටන් ගන්නවා. ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන වෙනුවට 1 1 කියලා කියනවා. ඊළඟ යුගලය එනකොට 2 2 කියලා කියනවා. ඊළඟ යුගලය එනකොට 3 3 කියලා කියනවා. මේ විදිහට අපි නානා ක්‍රම අනුගමනය කරමින් අපේ හිත මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ එකඟ කිරීම සඳහා යම් ප්‍රයත්නයක් දරනවා. ඉතින් මේක ප්‍රායෝගිකව අපි යෙදිලම මේකේ තියෙන දුෂ්කරතාවය අපි හඳුනා ගන්න ඕනේ. දැන් මම මේ විස්තර කරගෙන යනකොට මේක හරි සරලයි පහසුයි කියලා කෙනෙකුට හිතෙනවා. නමුත් මේකේ ප්‍රායෝගිකව යෙදෙන කෙනෙක් තමයි දන්නේ මේක කොයිතරම් අමාරුද කියලා. ප්‍රායෝගිකව මේක යෙදෙන්න කොච්චර අමාරුද කියලා. මොකද මේ හුස්ම රැල්ල කියන එක ඒ තරම් රසවත් අරමුණක් නෙමෙයි. අපි දැන් පත්තරයක් බලනකොට, රූපවාහිනිය දිහා බලනකොට, නැත්නම් සිනමා ශාලාවකට ගිහිල්ලා යම්කිසි චිත්‍රපටියක් බලනකොට ඒකේ කිසිම අමාරුවක් නැහැ. ඒ අරමුණ තුලින්ම අපිව ග්‍රහණය කරගෙන ඉන්නවා. ඒ තරම් ඒ අරමුණ අපි තුල කෙලෙස් දනවනවා, අපේ හිත ආකර්ෂණය කරලා ඒ දිහාවටම අපිව නතු කරගෙන, අපිව වහල් කරගෙන තබාගෙන ඉන්නවා. නමුත් මේ ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය එහෙම එකක් නෙමෙයි. ස්වභාවයෙන්ම හරිම උදාසීන මධ්‍යස්ථ අරමුණක්. ඉතින් ඒ අරමුණට අපේ හිත කිසිසේත්ම මුලින් කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ අරමුණේ හිත පවත්වන්න නම් ඉතින් ලොකු වීරයක් අපිට අවශ්‍යයි. අර වගේ හිත එහෙම හෙදුවන්දී නැවත නැවත ගෙනල්ලා මේ අරමුණේ පවත්වන්න, තබන්න ලොකු වීරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේමයි මුලදී අපි බලාපොරොත්තු වෙන තරම් ඉක්මනට මේක සාර්ථක නොවුනහම මේක අතහරලා දාන්න නැතුව දිගට මේක යෙදෙන් මේ තුල යෙදෙන්න ලොකු ශ්‍රද්ධාවක් වීරයක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙහෙම යන ගමන ටික ටික සාර්ථක වෙන්න මේ පුහුණුවේ යෙදෙන්න කෙනෙකුට පුළුවන් වෙනවා. ටික කාලයක් දැන් මේ පැමිණෙන ආස්වාසේ පිට වෙන ප්‍රස්වාසේ අවධානයෙන් ඉන්න, සතිමත්ව ඉන්න. හිතන්න දැන් හුස්ම රැලි 20ක් බලන්න පුළුවන්. හුස්ම රැලි 30ක් බලන්න පුළුවන්. මේ විදිහට තමන්ගේම ඒ හිත තුල දියුණු වෙන සතිමත් භාවය ටික ටික දියුණු වෙන ආකාරය, ක්‍රමානුකූලව වර්ධනය වෙන ආකාරය තමන්ටම දැක ගන්න පුළුවන්. තමන්ටම තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අපි ක්‍රමානුකූලව බොහොම නිහතමානීව නිවන් දක්නා අරමුණකින් අපි යෙදෙනවා නම්, ඒ බහුලීකృత කරනවා නම්, පුහුණු වෙනවා නම් තමන්ගේ හිතේ මේ වැඩෙන ගුණාංග සම්බන්ධයෙන්, ගුණධර්ම සම්බන්ධයෙන්, ඒ වැඩෙන කුසලතාවයන් සම්බන්ධයෙන් තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. කලින් තිබිච්ච හිත නෙමෙයි දැන් තියෙන්නේ. පොඩ්ඩක් මෙල්ල වෙච්ච හිතක්. පොඩ්ඩක් කීකරු වෙච්ච හිතක් දැන් තියෙන්නේ. එක අරමුණක තමන්ට උවමනා කරන අරමුණක යම් කාලයක් පවත්වන්න පුළුවන් හිතක් තමයි දැන් තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් කෙනෙක් ඉස්සරහට යනකොට බුදුරජාණන් වහන්සේ අපි උනන්දු කරනවා සම්පජඤ්ඤය දිනු කරන්න. ඒ කියන්නේ මේ ඇහැ ඉදිරිපිට තියෙන අරමුණේ, එහෙම නැත්නම් අපේ මේ අවධානයට ලක් වෙච්ච අරමුණේ තව ටිකක් විස්තර විභාග බලන්න. එහෙම නැත්නම් ඒකේ සියුම් ලක්ෂණ තව ටිකක් තේරුම් ගන්න උනන්දු කරනවා. එතකොට මේ ඉස්සරහ තියෙන ආශ්වාසයේ දිගද කොටද උණුසුම්ද සිසිල්ද කොයි නාස්පුඩුවෙන්ද ඇතුල් වෙන්නේ කොයි නාස්පුඩුවෙන්ද පිට වෙන්නේ මේ ආදී වශයෙන් මේ අරමුණම තව ටිකක් සියුම්ව දැක ගන්න උත්සාහන්ත වෙනවා. මේ හරහා අපිට අපේ හිත තව ටිකක් සූක්ෂමව මේ අරමුණ තුල යොදන්න අවස්ථාව සැලසෙනවා. අපි තුල යෝනිසෝ මනසිකාරයක් පටන් ගන්නවා. ඒ වගේමයි ප්‍රඥාවේ බීජය දැන් ඔන්න අපි වපුරන තත්වයකටපත් වෙනවා. ටික ටික මේ අරමුණ අපි විශ්ලේෂණය කරන්න පටන් ගන්නවා. මේ දිහා හොඳ සැලකිල්ලෙන් බලන්න පටන් ගන්නවා. පුංචි දරුවෙකුට සෙල්ලම් බඩුවක් දුන්නාම හරි කුතුහලයකින් හරි උද්‍යෝගයකින් මේ මොකද්ද මේකෙන් කොහොමද සෙල්ලම් කරන්නේ කියලා හොඳට විමසලා බලනවා වගේ අපිත් හරි නැවුම් මනසකින් ආදුනික මනසකින් කලබල නොවෙච්ච මනසකින් තැම්පත් වෙච්ච මනසකින් මේ අපේ ඉස්සරහ තියෙන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දිහා විමසිල්ලෙන් බලනවා පුංචි කුතුහලයකින් බලනවා සොයනාසුලුව බලනවා. එතකොට තමයි මේ අරමුණේ තියෙන සියුම් ලක්ෂණ අපිට දැනගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ ලක්ෂණ ටික ටික වර්ධනය වෙන්න වර්ධනය වෙන. එහෙම නැත්නම් අලුත් අලුත් ලක්ෂණ මතු වෙන්න අපිට තේරුම් යනවා කලින්ට වඩා මේ හිතේ දැන් සම්පජඤ්ඤය දිනු වෙලා. සියුම් අරමුණක් දිහා අතිසියුම්ව බලන්න. එහෙම නැත්නම් සතිය පිහිටුවන්න. සතිය පිහිටුවලා ඒ අරමුණ හොඳින් විමර්ශනය කරන්න. විමසිල්ලෙන් බලන්න. උමනා කරන ඒ චිත්ත ඒකාග්‍රතාවය සතිමත් භාවය සමාධිමත් භාවය ඔන්න දැන් ටික ටික වර්ධනය වෙලා තියෙනවා. ඉතින් තමන්ටම දැනගන්න පුළුවන්. තමන්ටම තේරුම් ගන්න පුළුවන් තමන්ගේ හිතේ මේ සිද්ධ වෙන වර්ධනය සම්බන්ධයෙන්. ඉතින් මේ විදිහට මේක දිගට වර්ධනය කරගෙන යනකොට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ යම් යම් වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් වලදීත් අපි හිත කම්පා කරගන්න නැතුව සැක පහල කරගන්න නැතුව හිත නින්දට වට ගන්න යන්නේ නැතුව දැන් මේ කටයුත්තේ නිරත වෙනවා. ඉතින් මෙහෙම යම්සි කෙනෙක් දිගට කරගෙන යනවා නම් බුදුරජාන් වහන්සේ මතක් කරනවා අර අතීතය හා සම්බන්ධ තොරතුරු අනාගතය හා සම්බන්ධ සිහින ප්‍රාර්ථනා ඒවා ඔස්සේ හිත දුවන ගතිය අඩු වෙලා තමන් එක්ක ඉන්න ගතියක් වර්තමානයේ රැඳෙන ගතියක් මේ අපි කරපු අභ්‍යාසය හරහා පුහුණුව හරහා සිද්ධ වෙනවා. ඒක තමයි මේ කායගත සති සූත්‍රයේ නිරන්තරයෙන්ම මතක් කරලා දෙන්නේ මේ ඒ ඒ කමඨහන වර්ධනය කිරීම හරහා පුහුණු කිරීම හරහා අපේ හිත අර ගෘහාශ්‍රිත වූ ගෙවල් දොරවල් ඇසුරු කරන මේ රටේ සම්මුති දේවල් ඇසුරු කරන කාමයන් ඇසුරු කරන පංචකාමයන් ඇසුරු කරන දේවල් ඔස්සේ මේ යන ගතිය ටිකක් අඩු වෙලා දැන් අපිත් එක්ක ඉන්න ගතියක් අපේ මේ කයත් එක්ක ඉන්න ගතියක් තමන් එක්ක ඉන්න ගතියක් හරි නියං අලුතෙන් ඉපදුනා වගේ ගතියක් නැවුම් බවක් තමන්ටම දැනෙන්න ගන්නවා. මේ කය තුල හිත දැන් නතර වෙලා ඉන්න බවක් හරියට නිකන් හොඳට පුටුවක් තියලා හාන්සෙලා වාඩි වෙලා විවේකීව තමන්ගේ ගෙදර සුවසේ ගත කරන මොහොතක අපිට තියෙන ඒ සුවදායි බවක් දැනෙන්න පටන් ගන්නවා. ඒක ආනිසංසයක් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මේ සෑම කර්මස්ථානයකදීම. දැන් එතකොට මේ විදිහට අපි සූත්‍රයේ විග්‍රහ කරගෙන යනකොට අපි ආනාපාන සතිය මේ අන්දමින් විස්තර කරලා දුන්නා. ඊට පස්සේ ඉරියාපත භාවනාව විස්තර කරලා දුන්නා. ඒ ඉරියව්වේ සිහිය පවත්වන්නේ කොහොමද කියලා. අපි හිටගෙන ඉන්නකොට ඒ ඉරියව්වේ සිහිය පවත්වන්නේ කොහොමද? ඉඳගෙන ඉන්නකොට ඒ ඉරියව්වේ සිහිය පවත්වන්නේ කොහොමද? ඊළඟට සැතපීලා ඉන්නකොට ඒ ඉරියව්වේ සිහිය පවත්වන්නේ කොහොමද? ඇවිදිනකොට ඒ ඉරියව්වේ සිහිය පවත්වන්නේ කොහොමද කියලා අපි ටිකක් ඒ ඉරියව් සම්බන්ධයෙන්ුත් අවධානයෙන් සිටිමින් අපේ සිහිය දියුණු කරගන්න උත්සාහන්ත වුණා. ඒක තවදුරටත් දියුණු කරන්න බුදුරජාණන් වහන්සේ අපි උනන්දු කළා. අපි ඒව ගැනත් සාකච්ඡා කළා. ඒ කියන්නේ කනකොට බොනකොට ඒ කන බොන වැඩේ කොහොමද සිහියෙන් කරන්නේ? ආහාර අනුභව කිරීම කොහොමද සිහියෙන් කරන්නේ? ඇඳුම් පැළඳුම් අඳිනකොට පළඳිනකොට ඒ කටයුත්ත කොහොමද සිහියෙන් කරන්නේ? ඊළඟට අපි හිතමු අපි ගමනක් බිමනක් යනකොට එනකොට සිහියෙන් ඒ කටයුත්ත යෙදෙන්නේ කොහොමද? අතපය දිගහරිනකොට හකුලවනකොට පුළුවන් දේ කටයුත්ත අපිට සිහියෙන් කරන්න. ඊට පස්සේ අපි හිතමු අපි කවත් කෙනෙක් එක්ක කතා කරමින් ඉන්නකොට පුළුවන් දේ කටයුත්ත සිහියෙන් කරන්න. දෙයකට ඇහුම්කන් දෙනකොට සිහියෙන් ඇහුම්කන් දෙන්න පුළුවන්ද? ඒ තියා මේ මලමුත්‍ර පිට කරද්දී පවා ඒ කටයුත්තවත් සිහියෙන් කරන්න පුළුවන්ද කියලා අන්න බුදුහාමුදුරුවෝ අපේ මේ භාවනාව අපේ ජීවිතයත් එක්ක ඒකාබද්ධ කරනවා. දැන් මේක එතකොට අර අපි සීමා කරගත්ත වෙන් කරගත්ත කාල පරිච්ඡේදයකදී පමණක් නෙමෙයි අනිකුත් සෑම එදිනදා කටයුත්තකදීම සිහියෙන් ඉන්න පුළුවන් හැකියාවක් ඕන දැන් අපි දිනු කරගන්න උත්සාහන්ත වෙනවා. මුලදී මේක අමාරු වෙන්න පුළුවන් මොකද කලනුත් මතක් කළා වගේ අපේ හිතේ පුරුද්දක් නැහැ මේ වර්තමාන මොහොතට එනඹ වාසය කළා. සිහින ලෝකවල අතරමං වෙලා හිතින් හදාගත්ත මනක්කල්පිත ලෝකවල අතරමං වෙලා ඉඳලා තමයි අපේ පුරුද්ද තියෙන්නේ. ඉතින් නැවත නැවත මේ ලෝකයට පැමිණෙන්න නැවත නැවත ප්‍රകൃතියට අවදි වෙන්න සෑහෙන්න උනන්දුවක් ඌමනාවක් උත්සාහයක් වීරයක් අවශ්‍ය වෙනවා. හැබැයි මේකේ ටික ටික නිරත වෙන්න තමන්ටම තේරෙන්න ගන්නවා අහවල් අහවල් කටයුත්තේ මම නිරත වෙනකොට මට හොඳට සිහිය තිබුණා. හැබැයි තවත් වෙන වෙන කටයුතු වල නිරත වෙනකොට මට ඒ තරම් සිහිය තිබුණ නැහැ. මගේ හිත වික්ෂිප්ත වුණා. අසහියෙන් තමයි එතෙන්දි කටයුතු කරලා තියෙන්නේ. ඒක තමන්ටම පොත් තැබීමක් කරන්න පුළුවන් ගතියක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට අන්න තමන්ට පුළුවන් මේ හිස්තැන් ටික පුරවන්න. මේ අඩුපාඩුකම් වෙච්ච ඇති මේ ක්‍රියාකාරකම් සිහියෙන් කරන්නේ කොහොමද කියලා උත්සාහත් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි දැන් ඔන්න දත් ටික මදිනකොට සිහියෙන් ඒ කටයුත්ත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි යූම් පිහුම් කටයුතු කරද්දී ඒ කටයුත්ත සිහියෙන් කරන්න පුළුවන්. හැබැයි තාම කෑම මේසේදී සිහියෙන් ඒ කටයුත්ත කරන්න බෑ. තවත් කෙනෙක් එක්ක කතා බහ කරනකොට ඒක සිහියෙන් කරන්න බෑ කියලා තමන්ට මේ සිහියෙන් කරන්න පුළුවන් කටයුතු මෙන්න මේවයි තාමත් සිහිය පවත්වන්න බැරි කටයුතු මෙන්න මේවයි කියලා වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට ඉතින් උත්සාහවත් වෙනවා කොහොමද මේ අනිත් කටයුතු වලදිත් සිහිය පිහිටවන්නේ කියලා. ඉතින් එතකොට මේ විදිහට දැන් ටික ටික දියුණු කරගෙන එන සිහිය තවදුරටත් බුදුරජාන් වහන්සේ කියනවා අපිට ප්‍රඥාවත් වැඩෙන ආකාරයෙන් යොදවන ආකාරය යොදවන විදිහ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මේ කය ගැන හිතාගෙන ඉන්නේ මේ කය හරි ලස්සනයි මේ කය හරි හැඩයි හරිම ශක්තිමත් මේක අයිති මටයි කියලා මේ කය උපයෝගී කරගෙන අපි ලොකු මාන්නයක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් හිතේ ලොකු මමත්වයක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් අහංකාරකමක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් මේක විරූපී මේක දැන් මේ හරිම දුර්වලයි කියලා හිතේ යම්කිසි දුම්නසක් ඇති කරගන්නවා. මේ විදිහට මේ කය අනුසාරයෙන් අපි ඇති කරගන්න ඒ චිත්ත ස්වභාවය කෙලෙස් ස්වභාවය දුරු කරගන්න මේ කය දිහාම නිවැරදි දෘෂ්ටි කෝණයකින් බලන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපි උනන්දු කරනවා. එතකොට මේ කය සකස් වෙලා තියෙන්නේ විවිධ කොටස් වලින් කියලා බුදුහාමුදුරු ඊළඟට අපේ අවධානය මේ කොටස් 32ක් ඔස්සේ අරගෙන යනවා. ඒ කියන්නේ අපි මම කියලා ගත්තට මේ කය කියලා ගත්තට මේක එකක් කියලා ගත්තට මේක ඇත්ත වශයෙන්ම එකක් නෙමෙයි මේක කෑලි ගොඩක එකතුවක්. දැන් අපි වාහනයක් දිහා බැලුවාම රෝද හතරක් එකතු කරලා ඒ සැකිල්ලක් සකස් කරලා එන්ජිමක් හයි කරලා සුඛානමක් හයි කරලා ඉන්ධන තැම්පත් කරලා සීට් හයි කරලා ඉතින් මේ අංග රසක් එකතු කරාට පස්සේ අපි ඒකට කියනවා ඔන්න කාර් එකක් නැත්නම් වෑන් එකක් බස් එකක් කියලා අපි නමක් දෙනවා. ඒ වගේ තමයි මේ කය කියන්නේත් විවිධ කෑලි ගොඩක එකතුවක් කොටස් ගොඩක එකතුවක් කියලා ඔන්න බුදුහාමුදුරුවෝ අපේ අර තිබිච්ච මමත්වය දුර වෙන ආකාරයෙන් මාන්නය දුර වෙන ආකාරයෙන් හිතේ තිබුණ රාගය දුර වෙන ආකාරයෙන් හිතේ තිබිච්ච මෝහය යම් පමණකට යටපත් වෙන ආකාරයෙන් තව කමටහනක් දෙනවා. ඉතින් කෙනෙක් මේ කය දිහා පොඩ්ඩක් ඒ දෘෂ්ටි කෝණයෙන් බලනවා. මේ කයේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, මස් තියෙනවා, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු මේ ආදී වශයෙන් මේ කය හැදිලා තියෙන මේ කයේ ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන විවිධ කොටස් දිහා බුද්ධිමත්ව බලනවා, අවබෝධයෙන් බලනවා. එහෙම බලන්න බලන්න බුදුහාඳුරෝ කියන අර ගෘහාශ්‍රිත කල්පනා අතහැරලා යනවා. ඒ වගේමයි මේ කයත් එක්ක ඉන්න ගතියක්, අවබෝධයෙන් ඉන්න ගතියක් මේ හිතේ ඇති වෙනවා. ඊට පස්සේ මේක තව ටිකක් සූක්ෂම කළා බලන ආකාරයක් අපි ගිය සතියේදී මේ කතා කළා. ඒ තමයි මේ කය දිහා ධාතු මුහුණුවරකින් බලනවා. දැන් මේ කොටස් කියලා අපි ගත්තාම ඒවැයිදී තාමත් සම්මුතියක් රැඳිලා තියෙනවා. හැබැයි ඒකත් අභිබවා ගිහිලා ඊටත් වඩා බොහොම සියුම් මට්ටමක් මේ ධාතු මනසිකාරයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ කියන්නේ මේ කයේ තියෙන මේ භෞතික ස්වභාවය දහමට අනුව ධාතු හතරකින් විග්‍රහ කරලා දෙන්න පුළුවන්. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියලා ධාතු හතරකින් මේ කය සමන් මේ නිර්මිත වෙලා තියෙනවා කියලා සකස් වෙලා තියෙනවා කියලා විස්තර කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ ධාතුන්ගේ ඒ පැවැත්ම ධාතුන් ක්‍රියාකාරී වෙන ආකාරය ඒගොල්ලෝ එකිනෙකා ඉස්සරහට එන ආකාරය අපිම හොඳට තැම්පත් වෙච්ච මනසකින් විමසලා බලනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි සක්මන් මළුවකට ගිහිල්ලා සක්මනක යෙදෙනවා. එතකොට ඒ පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. එතකොට වම් පාදයක් කොන්න පොළවේ ස්පර්ශ වෙනකොට අපිට දැනෙනවද මේ අපි වැලි මළුවක නම් සක්මන් කරන්නේ හෙදෙන තින රළු බව, ගොරෝසු බව, සිනිඳු බව අපිට දැනගන්න පුළුවන්ද? එහෙම නැත්නම් එතන තියෙන උණුසුම් බව, සිසිල් බව අපිට දැනගන්න පුළුවන්. ඉතින් එතකොට මේ අපේම කයේ මේ ස්පර්ශය හරහා නැත්නම් පාදයේ ඒ පොළවේ ස්පර්ශ වෙනකොට ඒ දැනෙන විවිධ ධාතු ස්වභාවයන්, ධාතු ලක්ෂණ කෙනෙක් හඳුනා ගන්න. පඨවි ධාතුවේ ලක්ෂණ කීපයක් තියෙනවා, ආපෝ ධාතුවේ ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් ඒ ලක්ෂණ අනුසාරයෙන් ඒ ධාතුවේ ක්‍රියාකාරීත්වය, ඒ ධාතුවේ එතනට මුල් තැනට පැමිණලා තියෙන ආකාරය කෙනෙක් හඳුනා ගන්න. කාලයක් මේ කටයුත්තේ නිරත වෙනකොට අර අපේ හිතේ තිබිච්ච සත්පුද්දල සංඥාව අයින් වෙලා ඒ වෙනුවට මෙතන තියෙන ධාතු ස්වභාවයක්, ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් කියලා ප්‍රඥාවකින් මේ දිහා බලන්න පුළුවන් හැකියාවක් මේ යෝගාවචරයාගේ හිතේ ඇති වෙනවා. ඉතින් එතකොට දැන් අන්න එකතකින් බුදුහාඳුර අපිව හැරෙව්වා තව ටිකක් මේ ජීවිතයේ යථා ස්වභාවය හඳුනා ගන්න. මෙතන අපි ලොකුවට කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා, අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා, දුවෙක් ඉන්නවා, පුතෙක් ඉන්නවා, එහෙම නැත්නම් දොස්තර කෙනෙක් ඉන්නවා, මේ අපි තුමු ගුරුවරයෙක් ඉන්නවා කියලා අපි සම්මුති මට්ටමින් අපිට විවිධ නම් ගම් දීලා තරාතිරම් දීලා අපි පැටලිලා හිටියට මේ බුදුහාමුදුරුව පෙන්නන ක්‍රමය අනුගමනය කරනකොට නැත්නම් ප්‍රතිපදාව අනුගමනය කරනකොට ඒ අපිට පටවගෙන තිබිච්ච, ආරෝපණය කරගෙන තිබිච්ච ඒ මුලාවන්ගෙන් අයින් වෙලා මෙතන තියෙන යථා ස්වභාවය පොඩ පොඩ අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙම තව පැත්තක් තමයි අදත් අපිට තව සාකච්ඡා කරන්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මේ කය මිය ගියාට පස්සේ මේ කය අපිටම අවුරුදු එක එක කාල පරිච්ඡේදවලදී මේ කය මිය යනවා. එහෙම නැත්නම් කියනවා අපිටම වයසට ගිහිල්ලා කෙනෙක් මරණයටපත් වෙනවා. මරණයටපත් වුනහම මේ කයට අත් වෙන ඉරණම කුමක්ද? දැන් කාලේ නම් ඉතින් මේවා දැක ගන්න හරි අමාරුයි. බොහොම ඒ සත්‍ය වසං කළා අපිව මනක්කල්පිත ලෝකයක, එහෙමත් නැත්නම් ආටෝපයන්ගෙන් පිරිච්ච ලෝකයක අතරමං කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් එදා ඉන්දියාවේ ඈත කාලේ යම්සික මිනිසෙක් මැරුණාම කැලේට අරගෙන ගිහිලා අතහැරලා දාලා ඒ ඥාතීන් ආපසු තමන්ගේ ගෙවල් වලට පැමිණෙනවා. එතකොට ඒ මලකුණට අත් වෙන ඉරණම ක්‍රමානුකූලව අපි බලාගෙන ඉන්නවා නම් විවිධ මට්ටම්, එහෙම නැත්නම් විවිධ අවස්ථා පසු කරගෙන මේ කය දිරාපත් වෙනවා, මේ මලකුණ දිරාපත් වෙනවා. එබඳු ඒ සොහොනක අතහැරලා දාලා ගිය මලකුණක් දිරාපත් වෙද්දී ඒ හමු වෙන විවිධ අවස්ථාවන් නමයක් මේ නව සීවතික භවනාවේදී විස්තර කරලා දෙනවා. ඉතින් මුලින්ම විස්තර කරන්නේ අපි තුමු දවසක් දෙකක් ගිය මලකුණක්. එතෙන්දී ඔන්න ටික ටික තැන් තැන් වල ඉදිමෙන්න පටන් අරගෙන ඒ වගේම නිල් පාට වෙන්න පටන් අරගෙන යම් යම් තැන් වල විවිධ වර්ණ වෙනස් වෙලා අර කලින් තිබිච්ච තලයලලු ගතිය නැත්තම් සුදු පාට ගතිය, කළු පාට ගතිය වෙනුවට දැන් අලුත් බොහොම දුරු වර්ණයන් දැන් මේ කයේ මතුවෙන්න පටන් අරගෙන ඒ වගේම යම් යම් තැන් වලින් පූයාව වැగిරෙන්න පටන් අරගෙන ඉතින් මේ විදිහට අර දැන් දවසක් දෙකක් ගියාට පස්සේ මේ කය ඉදිමිලා විවිධ වර්ණ ගැන්විලා අර විදිහට පූයාව එහෙම් මෙහෙම් වැగిරෙන්න පටන් ගත්තාම ඒක දිහා බලන යෝගාවචරයෙන් එයා තේරුම් ගන්නවා අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි හේතං අනතීතෝති. මෙන්න මේක තමයි ප්‍රධාන වශයෙන්ම මේ භාවනාවේදී මතු කරලා දෙන කාරණය. දැන් මේ තමන්ගේ සිරුර මේ ඉස්සරහා තියෙන මලකුණට එක සම්බන්ධ කළා නැත්නම් සංසන්දනය කළා බලනවා. ඒ කියන්නේ දැන් ඉස්සරහා තිබිච්ච මේ ඉස්සරහා තියෙන මේ මලකුණත් කලින්නම් අපි හිතමු යම්කිසි පුරුෂයෙකුට අයිති, යම්කිසි ස්ත්‍රියකට අයිති. නමුත් දැන් ඒක මලකුණක් බවට පත් වෙලා. ඉතින් එතකොට ඒ මලකුණයි දැන් මේ මගේ කියලා හිතාගත්ත මේ කයයි සංසන්දනය කරලා බලනවා. සංසන්දනය කරලා බලද්දී එයාට තේරෙනවා, මේ තමන්ගේ කයට එළවා බලද්දී එයාට තේරෙනවා මේ කය නැත්නම් මේ මලකුණ යම්සේද මේ මගේ කයටත්, මගේ කියාගත්ත මේ කයටත් මේ ස්වභාවය උරුමයි. මේ තත්වයේම තමයි යම් දවසක මේ කය මිය ගියාට පස්සෙත් මේ කයට උරුම වෙන්නේ. මම මේ ඉස්සරහ තියෙන මලකුණේ තත්වය, ඒ ස්වභාවය ඉක්ම ගිය, ඒකෙන් නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි. මෙබඳු තත්වයකට උරුමකම් කියන මේ තත්වයට පත් වෙන්න පුළුවන් හැකියාව තියෙන කයක් තමයි මම දැන් අයිති කරගෙන ඉන්නේ. මම දැන් මේ ලොකුවට හිතාගෙන ඉන්නේ කියලා අර අපේ හිතේ තියෙන ඒ මාන්නය, මෝහය, මෝඩකම දුරු කරගන්න එතකොට මෙන්න මේ සංසන්දනාත්මක බැල්ම විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. අපි ඇතම් කෙනෙක් ජීවත් වෙන්නේ කවදාවත් මැරෙන්නේ නැතුව වගේ. අනිත් අයත් එක්ක අඩදබර කරගෙන, ඊර්ෂ්‍යා අමනාපකම් ඇති කරගෙන කවදාවත් මැරෙන්නේ නැතුව වගේ අපි ජීවත් වෙනවා. නමුත් මේ විදිහේ භවනාවක යම්ස කෙනෙක් යෙදෙනකොට ඒ තමන්ගේ තියෙන අගුණ දුර්වලකම් දුරු වෙලා මේ තමනුත් කවදා හෝ මැරෙන මිනිස්සෙක් කියලා ඒ යථා ස්වභාවය අපිට පොඩ පොඩ වැටෙන්න ගන්නවා. මේ ජීවිතයේ තියෙන යථාර්ථය අපිට පොඩ පොඩ තේරෙන්න ගන්නවා. ඉතින් ඒකයි මේ භවනා ක්‍රමවල තියෙන වටිනකම. අපි ඒ ඉන්න මුලාවෙන් අපිව අතමුදවලා අපිට අනිත් මිනිසුත් එක්ක සහයෝගයෙන්, සමාදානයෙන්, සමගි සම්පන්නව ඉන්න පුළුවන් හැකියාව ඇති කළා දෙනවා. මේ සියලු ප්‍රශ්න ඇති වෙන්නේ අපි ලොකුවට අපි ගැන හිතාගෙන, ලොකු මනක්කල්පිත ස්වභාවයන් අපි ආරෝපණය කරගෙන, අනිත් අයව යටපත් කරගෙන, පහත් කළා සලකගෙන ඉන්න ගියාම තමයි හුඟක් ප්‍රශ්න ඇති වෙන්නේ. නමුත් අපිට තේරෙනවා නම් මේ අනිත් මිනිස්සුගේ දුකම තමයි මටත් තියෙන්නේ. මට වගේම අනිත් මිනිස්සුන්ටත් දුක දැනෙනවා. මට වගේම අනිත් මිනිස්සුන්ටත් බඩගිනි වේදනා දැනෙනවා. දුක් වේදනා දැනෙනවා. මේ ඉස්සරහා තියෙන කය වගේම මේ කයත්, මගේ කියාගත්ත මේ කයත් කවදා හරි මරණයටපත් වෙනවා. දැන් මේ ඉස්සරහා තියෙන මලකුණ දැන් දුර්වර්ණ වෙලා එහෙම් මෙහෙන් පුයාව වැගිරෙනවා. ඉතින් මේ මම ලස්සනයි කියලා උදේ ඉඳන් රෑ වෙනකන් මාන්නයක් ඇති කර ගැනීමට භාවිතා කරන, පාවිච්චි කරන මේ කයටත් අත්වෙන ඉරණම ඕකමයි. මම මේක අභිභවාගිය කෙනෙක් නෙමෙයි, ඉක්මවාගිය කෙනෙක් නෙමෙයි කියලා අන්න මේ කය සම්බන්ධයෙන් අපි ඇති කරගත්ත යම් කෙලෙස් ස්වභාවයක් තියෙනවා නම්, කෙලෙසුන් තියෙනවා නම් ඒවා දුරු කළා මේ කයේ යථා ස්වභාවය අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට බුදුහාමුදුරුවෝ කියන යම්සි කෙනෙක් මෙහෙම කාලයක් වාසය කරනවා නම් ඇතුළතම හිත සමාධිමත් වෙන්න පටන් ගන්නවා. මොකද එළිය ගිහිල්ලා වැඩක් නැහැ දැන්. එළිය ගියාට දැන් තියෙන්නේ මුලාවක්. හැබැයි මේ ඇතුළේ තියෙන යථා ස්වභාවය. ඇතුළත දැන් හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. අජ්ජත්ත මේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති කියලා කියනවා. ඒ කියන්නේ ඇතුළතම දැන් මේ හිත ඉන්න පටන් ගන්නවා, එළියේ දුවන එක අඩු කරනවා. ඇතුළේ හිත සමාධිමත් වෙලා ඒකාග්‍ර වෙලා බොහොම හුදෙකලාව කයත් එක්ක අනුබද්ධ වෙලා ඉන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුව අපිව ඊළඟ පියවරට එක්කන් යනවා. එතෙන්දී මේ ඉස්සරහ තියෙන මලකුණ ඊට වඩා දැන් ඔන්න ජරා ජීර්ණ වෙලා තව ටිකක් කාලයක් ගත වෙලා, ඉතින් මේකේ තියෙන ඒ වැගිරෙන දුර්ගන්ධය නිසා, හමා යන දුර්ගන්ධය නිසා විවිධ සත්තු දැන් මේ මලකුණ අසලට එනවා. හිවල්ලු, කපුටෝ, ආහාර මේ විවිධ ගිජුලිහිණියෝ වගේ සත්තු, කවුඩෝ වගේ සත්තු ඇවිල්ලා මේ කෑලි කෑලි දැන් හපහපා කොට කොටා දැන් මේ කය අනුභව කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට මේ හිවලුන්, බල්ලන්, විවිධාකාර පක්ෂීන් අනුභව කරන මේ කය දිහා බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉන්නකොට තමන් මේ ඉස්සරහා තියෙන මලකුණත්, මේ තමන්ගේ කියාගත්ත කයත් මේ දෙක සංසන්දනාත්මකව බලනවා. අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒවං අනතීතෝති. මේ මගේ කියාගත්ත කයත් මේ ඉස්සරහා තියෙන මලකුණට අත්වලා තියෙන ඉරණමට කවදා හෝ පත් වෙන්න පුළුවන්. මම මේ ධර්මතාවය ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි, මටත් මේ ස්වභාවය උරුමයි කියලා බොහොම අවංකව, බොහොම නිහතමානීව පොළවට බැහැලා මේ තමන්ගේ කය දිහා බලන ගතියක් දැන් මේ යෝගාවචරය තුළ ඇති වෙනවා. හිතන්න පින්වත්නි, අපි මේ බඳු දෙයක් කරනවා නම් කවදාවත් අපිට පුළුවන්ද තව කෙනෙක්ගේ කයක් දිහා සරාගීව බලන්න, එහෙම නැත්නම් තව කෙනෙක් පහත් කරලා බලන්න අපිට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ ඉස්සහා තියෙන ස්වභාවයම කවදා හෝ මේකටත් උරුම වෙනවා කියලා අපි තුළ ලොකු නිහතමානීත්වයක්, සහෝදරත්වයක්, මනුස්සකමක් හට ගන්න පටන් ගන්නවා. ඒ වගේමයි මේ හරහා අපි තුළ මේ දහම වඩන්න ලොකු උද්‍යෝගයකුත් ඇති වෙනවා. මොකද මේ ලොකු කාලයක් නෑ මම කවදා මේ ඉස්සරහා තියෙන මලකුණක තත්වයට මේ දැන් තියෙන මගේ කය පත්වෙයිද කියලා නිශ්චිතව කියන්න බෑ. දැන් විශේෂයෙන්ම අද වගේ මේ වසංගත රෝගයක් පැතිර යන කාලේ අපිට කොයි දවසක එම වසංගතය ආසාදනය වෙලා මරණයට පත්වෙයිද කියලා කියන්න බෑ. ඒ තරමට හරි අවිනිශ්චිත භාවයක් අද මුළු ලෝකේ පුරාම පැතිර තියෙනවා. ඉතින් අපිටත් පුළුවන් මේක මේ වෙනකම් බලන් ඉන්නේ නැතිව වෙන්න කලින් අපිට තව දවස් කීයයිද මේකට පාත්‍ර නොවී ඉන්න තියෙන්නේ. ඒ තාක්කෝ මගේ හිත පොඩි හරි ගුණයකින්, ධර්මතය මේ කුසලතාවයකින්, ප්‍රතිපදාවකින් දියුණු කරගන්න අපි උත්සාහන්ත වෙනවා නම් අපි කාලය අපතේ දාන්නේ නැතිව යම්කිසි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කයේ ස්වභාවය අපි පොඩ පොඩ වටහා ගන්න මේ භාවනාව විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට බුදුහාඳුරෝ තුන්වෙනි මට්ටමට අපිව අරගෙන යනවා. දැන් ඊ අර සත්තු දැන් කාලා කෑලි වලට කෑලි කෑලි කඩාගෙන ගිහිල්ලා දැන් අර දැන් මස් ඔක්කොම පේනවා. දැන් මේ ලේ නහර මේ කයේ තියෙනවා පේනවා. දැන් ඉස්සර නම් ඒකක්වත් අපිට පෙනුන්නේ නැහැ. මේ සමකින් වැහිලා තිබුණා. ඒකටත් ඇඳුම් අඳලා තිබුණා. ඒ හින්දා දැන් ඒකක්වත් පෙනුන්නේ නැහැ. නමුත් දැන් අර තැන් තැන් වලින් පූජාව වැගිරිලා සත්තු ඇවිල්ලා කඩාගෙන කාලා මේ කය දැන් බොහොම විරූපී ස්වභාවයකට පත් වෙලා. තැන් තැන් වල ලේ පැල්ලම් තියෙනවා. මස් ලේ තියෙනවා දැන්. ඇටකටු මේ නහර මතු වෙලා. ඉතින් මෙන්න මෙබඳු ස්වභාවයක් දැන් ඊළඟට මෙන්න යෝගාවචරයා තමන්ගේ ඇස්පනා පිට දහිනවා. එතකොට මේ කයේ ස්වභාවය නැත්නම් මේ මලකුණේ ස්වභාවයම මේ මගේ කියාගත්ත කයටත් උරුමයි. ඒක අභිභවාගිය, ඒක ඉක්මවාගිය තත්වයක් මට නැහැ කියලා අන්න සංසන්දනාත්මකව බලනවා. ඒවං කායෝ ඒවං ධම්මෝ ඒවං අනතීතෝති කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති කියලා. මේ ඉස්සරහා තියෙන කයේ ස්වභාවයමයි මටත් යම් දවසක උරුම වෙන්නේ කියලා අර ඒකයි මේකයි සංසන්දනාත්මකව බලලා තවදුරටත් මේ භාවනාව දියුණු කරගෙන යනවා. ඉතින් මේ මට්ටමේ පවා බුදුහාඳුරු නැවතත් මතක් කරනවා යම්සිකෙනෙක් මේ බඳු භාවනාවක් දියුණු කරනවා නම් තමන්ගේ කයත් එක්ක මේ හිත ඉන්න පටන් ගන්නවා. මොකද මේ අනිත් කයක් එක්ක ගිහිල්ලා වැඩක් නැහැ. අතන මෙතන ගිහිල්ලා වැඩක් නැහැ. අනුන්ගේ කයවල දිහා බල බල ඉඳලා වැඩක් නැහැ. ඒ හරහා වෙන්නේ තව තව මුලාවටපත් වීමක්. ඒ වෙනුවට මේ කය ඇසුරේම මේ හිත පවතින්න පටන් ගන්නවා. මේ කය ඇසුරු කරන්න පටන් ගන්නවා. එමත් නැත්නම් එහෙ මෙහෙ අතන මෙතන දුවන හිතට මේ තමන්ගේ ශරීරය මේ කය නැංගුරමක් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ කයම උපයෝගී කරගෙන අපිට මේ භාවනාව ගැඹුරකට වඩාගෙන යන්න පුළුවන්. අපි ඒකත් පොඩ්ඩකින් විස්තර කරලා බලමු. ඊළඟට හතරවෙනි මට්ටමට උදාහරණ අපි එක්කගෙන යනවා. දැන් ඔන්න තවත් කාලයක් මේක දිගට යනකොට දැන් අර ලේ තව තව ඈත් වෙලා නහරවැල් තව තව ඉල්පිලා ඇටකටු මතු වෙලා තියෙන මෙන්න මේ ශරීරය දකින්න. ඊළඟ මට්ටමේදී ඒවා දැන් ඇට සැකිල්ල හොඳට මතුවෙලා කටු පේන තත්ත්වයක් ඇටකටු පේන මට්ටමකට ඔන්නපත් වෙනවා. ඊළඟට මේ නහර බැඳුම් එහෙම නැත්නම් මේ ඇටකටු ටික හොඳට එකතු කරලා බැඳලා තියෙන ඒ නහර බැඳුම් ඔන්න ගැලවිලා ගිහිල්ලා ඇටකටු දැන් ගැලවිලා තියෙන ගතියක් ඔන්න කෙනෙකුට දක්දකින්න හම්බ වෙනවා. ඊළඟට එහෙම දැන් මේ නහර බැඳුම් වලින් මේක වෙන් වුණාට පස්සේ මේක එක ගුලියක් විදිහට නැත්නම් එක රාමුවක් තුල එක සැකිල්ලක් තුල තියෙන්න බෑ. දැන් තැන් තැන් වලට පිසිරිලා දැන් ඇටකටු ටික තැන් තැන් වල සත්තු එහෙම ඇදගෙන ගිහිල්ලා එක කෑල්ලක් එක තැනක තියෙනවා. අපි තුමු උකුල් ඇටේ එක තැනක තියෙනවා. ඊළ ඇට තව තැනක තියෙනවා. ඇට තව තැනක තියෙනවා. දැන් අන්න ඇටකටු විසිරිච්ච තත්වයක්. ඒකටත් තමයි එහාට ගියාට පස්සේ මේ ඇටකටුත් උන දිරන්න පටන් ගන්නවා. ඒකවත් වර්ණ ගැන්විලා ඒවත් නේ අලු පාට වෙලා සුදු පාට වෙලා දැන් අර මස්ලේ එකක්වත් දැන් නැහැ. ඇටකටු ගොඩක් පමණක් බවට පත් වෙලා. ඒක පවා දැන් ඔන්න දුර්වර්ණ වෙලා ජීර්ණ වෙලා මේ කැඩලා බිඳලා ගිහිල්ලා තියෙනවා. පුංචි පුංචි ඇට කෑලි බවට කැබලිති බවට පත් වෙලා. අන්තිමට ඒ ටිකත් සුනු බවට පත් වෙලා කුඩු බවට පත් වෙලා මේ තව තව දිරලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම අලු ස්වභාවයක් සුනු ස්වභාවයක් කුඩු ස්වභාවයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා අර මේ කය මේ ඉස්සරහා තියාගත්ත කය එක එක මේ අවදි පහු කරනවා. එක එක අවස්ථා එක එක මට්ටම් පහු කරගෙන යනවා මේ ඉස්සරහා තියෙන මලකුණ. ඒ බඳු ස්වභාවයක්ම උරුම වෙච්ච කයක් තමයි දැන් මේ මම දරාගෙන ඉන්නේ. ඒ බඳු ස්වභාවයක් උරුම වෙච්ච කයක් තමයි මම අද පරිහරණය කරන්නේ කියලා තමන් තේරුම් ගන්නවා. ඉතින් මෙහෙම තේරුම් ගන්න අර තමන්ගේ හිතේ තියෙන මාන්නාධිකකම්, අහංකාරකම්, රාග ස්වභාවයන් දුර වෙලා ගෙහිලා මේ හිතේ එකාතකින් මේ සංසාරය ගැන බියක් කලකිරීමක් ඇති වෙලා ඒ වගේම මේ මිදෙන්න ඕන කරන ඒ උවමනාව උද්‍යෝගයේ හිතේ ඇති වෙලා ඒ වගේම මේ කය දිහා අලුත් දෘෂ්ටි කෝණකින් බලන්න පුළුවන් ගතිය අපිට ඇති වෙනවා. එහෙම නැත්නම් අපි මේක හිතන් හිටියේ හැමදාම මම ජීවත් වෙනවා අනිත් අයට වඩා මම හරි උසස් නැත්නම් අනිත් අයට වඩා හරි මම හරි පහත් කියලා මේ විවිධ මට්ටම් වලින් හිතාගෙන සංසන්දනය කරගෙන තමයි අපි ජීවත් වුනේ. නමුත් දැන් මේ බඳු භවනාවක් කරහා අපි තුල මේ ජීවිතය දිහා අලුත් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් හැකියාව අවදි කරලා දෙනවා. දැන් මෙහෙම කරන්නත් ඒ කෙලෙස් අඩුවීම නිසා කෙලෙස් දුරවීම නිසා පිටතට යන අවධානය දැන් ඇතුළතට පැමිණීම නිසා කය ඇසුරු කරන හිතක් දැන් ඔන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පින්වත්නි අපිට එකපාරටම බැහැ මේ හිත සියල්ලෙන් නිදහස් කරගන්න. ඒක තමයි අපේ අභිප්‍රාය, ඒක තමයි අපේ අරමුණ. සියලු උපාදානයන්ගෙන් සියලු බැඳීම් වලින් සියලු ග්‍රහණයන්ගෙන් මේ හිත දුරු කර ගැනීම සඳහා නිදහස් කර ගැනීම සඳහා අපේ අභිප්‍රාය. නමුත් ඒකට එක පාට පැමිණෙන්න බැරි නිසා තමයි අපි ඉස්සෙල්ලා මේ කය ඇසුරු කරන හිතක් හදාගන්නේ, සකස් කරගන්නේ. ඒකත් පුහුණුවකින් කරන්න ඕනේ. ඒ විවිධ පුහුණු කරන ක්‍රම තමයි බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඒතොර මේ කය ඇසුරු කරන හිත ටික ටික මේ කයේ යථා ස්වභාවය තේරුම් ගන්නවා. දැන් අපිට දෙයක යථා ස්වභාවය තේරුම් ගන්න නම් ඒ අපේ ඉස්සරහා තියෙන අරමුණ කාලයක් තිස්සේ අපි විශ්ලේෂණය කළ යුතුයි, හොඳට නිරීක්ෂණය කළ යුතුයි, ළඟින් ඇසුරු කළ යුතුයි. එහෙමනම් තමයි ඒ අරමුණේ යථා ස්වභාවය අපිට තේරුම් ගන්න අවස්ථාවක් තියෙන්නේ. ඒ බඳුම න්‍යායක් තමයි මෙතනත් තියෙන්නේ. මේ කයේ යථා ස්වභාවය හඳුන ගන්න නම් තේරුම් ගන්න නම් අපිට එනම් මේ කය ටිකක් ඇසුරු කරන්න අවශ්‍යයි. මේ කයේ හිත තැම්පත් කරලා මේ කයට අත්වෙන ඉරණම මොකද්ද කියලා තේරුම් ගැනීම අවශ්‍යයි. මේ කය දිහාම විවිධ දෘෂ්ටි කෝණවලින් බලන එක අවශ්‍යයි. ඒක තමයි දැන් මේ කරන්නේ. මුලදී මේ කයේම සිද්ධ වෙන නිරන්තරයෙන් සිද්ධ වෙන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ හිත තැම්පත් කළා. ඒ හරහා හිතේ ඒකාග්‍රතාවයක්, සමාධිමත් බවක්, සියුම් බවක්, සම්පජඤ්ඤයක් දිනු කරගත්තා. ඊට පස්සේ මේ කය දවස පුරා හැසිරෙන ඒ විවිධ ඉරියව්වල, ඇවිදින ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, සැතපීලා ඉන්න ඉරියව්ව, ඉඳගෙන ඉන්න ඉරියව්ව, ඉතින් මේ විවිධ ඉරියව්වල අවධානය පවත්වමින් මේ කයත් එක්ක හිත පවත්වන්න උත්සාහත් උනා. ඊට පස්සේ අපේ එදිනදා කටයුතු ඒ කටයුතු වල යෙදෙනකොට ඒ කටයුත්තේ සිහිය පවත්වමින් ඒ කටයුත්තේ කරනකොට මේ කය හැසිරෙන ආකාරය, තැම්පත් වෙලා තියෙන ආකාරය, ඒ කටයුත්තේ මේ කය යෙදෙන ආකාරය තේරුම් ගනිමින් අවබෝධ කරගනිමින් එතන සිහිය පවත්වන්න අපි උත්සාහත් උනා. ඊට පස්සේ මේ කය සකස් වෙලා තියෙන කොටස් මේක තනි ඒකකයක් කියලා ගන්නෙ නැතුව මේක මේ කෑලි ගොඩක එකතුවක්, කොටස් රාශියක එකතුවක් කියලා අන්න එබඳු දෘෂ්ටි කෝණයකින් මේ කය දිහා බලමින් ඔන්න තවත් නුවණ දියුණු කරගන්න උත්සාහන්ත වුණා. ඊට පස්සේ මේ කය සකස් වෙලා තියෙන ධාතු ස්වභාවයකින් කියලා ඔන්න තවත් සූක්ෂමව මේ දිහා බලමින් මේ කයෙන්ම අපි ලොකු ප්‍රඥාවක් අවදි කරගන්න පටන් ගන්නවා. ඊට පස්සේ අද අපි කතා කරපු මේ කය මිය ගියාට පස්සේ මේ කයට අත්වෙන ඉරණම කුමක්ද, මේ කය මොන කොහොමද විවිධ අවස්ථාවන් පසු කරමින් සම්පූර්ණයෙන්ම පොළවට දිරාපත් වෙන්නේ කියලා ඒ මලකුණක් පසු කරන විවිධ අවස්ථාවන් තේරුම් ගනිමින් ඒ අවස්ථාව මටත් උරුමයි නේද, මේ කයටත් උරුමයි නේද කියලා සංසන්දනාත්මකව බලමින් අපි තවත් අවබෝධයක් ඇති කරගන්න උත්සාහන්ත වුණා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ කායගතසති සූත්‍රයේදී භාගතුන් වහන්සේ මේ කයම උපයෝගී කරගන්නවා අපිට ලොකු ප්‍රඥාවක් අවදි කරලා දෙන්න. අපි තුල බොහෝම ප්‍රබල ප්‍රඥාවක් අවදි කරලා දෙන්න භාගතුන් වහන්සේ මේ කයම උපයෝගී කරගෙන තිනවා. එපමණක් නෙමේ පින්වත්නි, අපේ හිතේ යම්කිසි ක්ලේශයක් පහළ වුණාම ඒ ක්ලේශයට අපිට එකපාරට මුහුණ දෙන්න බැරි නම් අපි තුමු අපිට කේන්ති යනවා. කේන්ති ගහම අපිට බැහැ මේ කේන්තිය මෙල්ල කරගන්න. කේන්තිය හසුරව ගන්න අපිට බෑ. හැබැයි අපිට පුළුවන් අපේ කයට හිත ගන්න. අපි මේ බඳු භාවනාවක් දිනු කරලා තියෙනවා නම් දැන් කයත් එක්ක ඉන්න පුළුවන්කම අපිට ඇති වෙලා තියෙනවා නම් කයත් එක්ක රැඳෙන ගතියක් අපේ හිතේ දැන් මතුවලා තියෙනවා නම් අපේ හිත කේන්ති ගත්ත වෙලාවකදී හිත දිහා බලනවා වෙනුවට අපිට පුළුවන් කය දිහා බලන්න. වෙනත් අතින වලින් කියනවා නම් අපිට අපේ හිත දිහා ඍජුව බලන්න සෑහෙන ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා. නැත්තම් කාලයක් ඒ උමනා කරන ශක්තිය උමනා කරන හැකියාවන් දිනු කරගත්තට පස්සේ තමයි ඍජුවම අපිට හිත දිහා බලන්න පුළුවන්. හිතේ ද්වේෂයක් පහළ වුණාම ද්වේෂය දිහාම දකින්න පුළුවන්කම ඇති වෙන්න ටික කාලක් යනවා. හිතේ රාගයක් පහළ වුණාම රාගයට මුහුණ දෙන්න ඍජුවම රාගයේ වශයෙන් හඳුනගෙන ඒකත් එක්ක කටයුතු කරන්න කාලයක් ගත වෙනවා. මොකද හුඟක් වෙලාවට මේ පහළ වෙන විවිධ කෙලෙස් අපිව මුලා කරන සුළුයි. ඒවට අපි අහු වෙනවා. ඒව දිහා බලන්න ගිහිල්ලා දන්නේම නැතුව ඒ කෙලෙස් තව තව වර්ධනය වෙනවා. ඒවා තව තව උත්සන්න වෙනවා. මොකද අපි තුල ඒවට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය තාම දියුණු වෙලා නැහැ. නමුත් අපිට පුළුවන් කය දිහා බලන්න. ඒක තමයි මේකේ තියෙන තවත් පැත්තක්. ඒ කියන්නේ හිතේ කෙලෙස් අවදි වෙනවා, හිතේ කෙලෙස් හට ගන්නවා. හැබැයි අපි ඒ හිත දිහා බලන්නේ නැතුව ඒ වෙනුවට කය දිහා බලනවා. අපිට දැන් මේ වෙලාවේදී යම්කිසි කෙනෙක් අපි අකමැති කෙනෙක් මුණ ගැහුණා, ඒ හරහා හිතේ ද්වේෂයක් හටගත්තා. හැබැයි මම ද්වේෂය දිහා බලන්නේ නැතිව මම ගියා බලන්න මගේ කයට මොකද වුනේ? මේ ද්වේෂය නිසා කයේ සිද්ධ වෙච්ච පරිවර්තනය කොමක්ද? වෙනස්කම් මොනවද කියලා ඒ දිහා බලනවා. එතකොට සමහරවිට තේරෙනවා හොඳට කයත් එක්ක ඉන්න, කයත් එක්ක ගනුදෙනු කරන්න, කයත් එක්ක යාළු වෙච්ච හිතකට මේක එච්චර අමාරු කාර්යක් නෙමෙයි. එයාට තේරෙනවා දැන් නම් හිතේ ද්වේෂයක් වැඩ කරන්නේ. හැබැයි ඒ ද්වේෂය නිසාම මේ කයේ විවිධ වෙනස්කම් ඇති වෙලා, මගේ මූණ දැන් රතු වෙලා, ඇහැ ටිකක් ඉලිප්පිලා, නලන රැලි ගැන්විලා, මූණ විරූපී වෙලා, මගේ හෘද ස්පන්දනය වැඩි වෙලා, මේ කය නිකන් හිර වෙලා, තද වෙලා කියලා අන්න මේ හිතේ පහළ වෙච්ච ද්වේෂය නිසා මේ කයේ සිද්ධ වෙච්ච පරිවර්තනය කෙනෙකුට හඳුන ගන්න පුළුවන්. අපිට ඒ කායික පරිවර්තනය, කායික වෙනස්කම් හඳුන ගන්න පුළුවන් නම් අපි අර ද්වේෂය පෝෂණය කරන්නේ නැහැ. අපි අර ද්වේෂයට උල්පන්දම් දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ද්වේෂය නිසා කයේ හටගත්ත දුක, කයේ හටගත්ත පීඩාව, කය හටගත්ත වෙනස්කම් අපි දැන් තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගන්න අර ද්වේෂය පහ වෙලා යනවා. අර ද්වේෂය දුර වෙලා යනවා. එහෙමනම් එදිනදා ජීවිතේදී අපිට ද්වේෂයෙන් අත මිදෙන්න තියෙන ඉතාම හොඳ උපක්‍රමයක් තමයි මේ කයම භාවිතා කිරීම. ද්වේෂයක් හිතේ හටගත්තාම, තරහවක් හිතේ හටගත්තාම අපිට පුළුවන් කය දිහා බලන්න. කයේ සිද්ධ වෙලා තියෙන වෙනස්කම් හඳුන ගන්න. ඒ තැන් හඳුන ගන්න. එහෙම නැත්නම් අපි හිතමු මොකක් හෝ රාග සිතුවිල්ලක් හිතේ පහළ වෙලා, රාග දර්ශනයක් නිසා ඔන්න අපේ හිතේ රාග සිතුවිල්ලක් පහළ වෙලා රාගය ඔන්න උත්සන්න වෙලා. හැබැයි තාම අපිට රාගයට කෙලින් මුහුණ දෙන්න හැකියාවක් නැහැ. හිත දිහා බලලා රාගයට මුහුණට මුහුණ සටනක් කරන්න තාම ශක්තිමත් නැහැ. ඒ වෙනුවට අපිට පුළුවන් කය දිහාම බලන්න. අපි මේ කයේ සිද්ධ වෙච්ච වෙනස්කම් මොනවද? මේ රාගයේ පහළ වීම නිසා කියලා අපිට මේ කයේ ඒ සිද්ධ වෙච්ච වෙනස්කම් හඳුන ගන්න පුළුවන් නම්, ඒව දිහා බොහොම අවධානයෙන් අපි ඉන්නවා නම්, අර රාග අරමුණ තවදුරටත් බලමින් රාගය පෝෂණය කරනවා වෙනුවට අපිට පුළුවන් අපේ හිත ඒ පැත්තෙන් අතමුදවාගෙන මේ කයම උපයෝගී කරගෙන රාගයෙන් නිදහස් වෙන්න. ඊළඟට අපි හිතමු දෙයක් දිහා දැකලා ඒක ගැන ලොකු උද්‍යෝගයක් ඇති වෙලා, එහෙම නැත්නම් ලොකු උවමනාවක් ඇති වෙලා ඒක දැඩිව ග්‍රහණය කරගෙන උපාදානයක් ඇති වෙලා, එතකොට තමයි පුළුවන් එකපාරටම හිත දිහා බලා ගන්න බැරි නම් ඒ උපාදාන වෙච්ච හිත හඳුනගන්න තමන්ට තාම අපහසු නම් හැබැයි තමන්ට තේරෙනවා දැන් මේ කයේ අර තිබිච්ච සැහැල්ලුව දැන් තමන්ට නැහැ. මේ කයත් එක්කම කෙලෙසුන්ගෙන් තොරව ඉන්න මට්ටමකදී කයේ තිබුණ හරි සැහැල්ලුවක්, කාය පස්සද්ධියක්, චිත්ත පස්සද්ධියක් කියලා එහෙම කියනවා. කයේ එච්චර බරක්, තද ගතියක්, ගොරෝසු ගතියක් දැනුන් නැහැ. ඒ වුණාට කයත් එක්ක යාළු වෙච්ච ගතියක්, කයත් එක්ක ඉන්න ගතියක්, තමන් එක්ක ජීවත් වෙන ගතියක්, සැහැල්ලුවක් තමයි තිබුණේ. හැබැයි නැවතත් හිත ගිහිල්ලා යමක් උපාදාන කරාම, දැඩිව ග්‍රහණය කරගත්තාම අර තමන්ගේ ඒ කයේ තිබිච්ච විවේකේ තමන්ට අහිමි වෙනවා. කයේ තිබිච්ච සුවදායී බව, සැපවත් බව, සනීපදායක බව තමන්ට අහිමි වෙලා උන ආයිත් කය හිර වෙලා. මූණ ආයිත් රැලි ගැන්විලා, නලල ආයිත් උන රැලි ගැන්විලා. ආයිත් උන දිව තල්ලට තියලා තද කරගෙන මේ වගේ යම් යම් තැන් හරහා, මේ කයේම යම් යම් සුළුසුළු ක්‍රියාකාරීත්වයන් හරහා තමයි අර හිතට ලොකු පිටුබලයක් ලැබිලා තියෙන්නේ. අර ග්‍රහණය කරන්න, අර දැඩිව ග්‍රහණයේ යෙදෙන්න. ඒ දැඩිව ග්‍රහණය හිත කරන අතරෙදී මේ කයත් ඒකට යම් උල්පන්දන් දීමක් කරලා, කයේ යම් යම් වෙනස්කම් හරහා අපි ඒ වෙනස්කම් හඳුනගන්න ඒ හිත කයේ ඇතිවෙච්ච ඒ ආතතිගත ස්වභාවය, තැන් තැන්වල මේ කයේ තිබි ඇති වෙලා තියෙන තදවීම, හිරවීම, ඒවා තේරුම් ගන්න අපි අර හිතේ පහළ වෙච්ච ක්ලේශය පෝෂණය කරන්නේ නැහැ, ඒකට උල්පන්දම් දෙන්න යන්නේ නැහැ, ඒක වර්ධනය කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මේ කයේම හිත පවත්වමින් මේ කයේ තියෙන ඇතිවෙච්ච ඒ වෙනස්කම් හඳුනා ගනිමින් කාලය ගත කිරීම නිසා හිතේ පහළ වෙච්ච ක්ලේශයත් දුරු වෙලා යනවා. ඒ නිසා අපිට මේ කෙලෙස් දුරු කරගන්න විවිධ උපක්‍රම තියෙනවා. දැන් මේ කයම කෙලෙස් දුරු කරගන්න, නැත්නම් හිතේ පහළ වෙච්ච කෙලෙස් හිතින් ඉවත් කරගන්න කයට අවධානය යොමු කිරීම කියන මෙන්න මේ ස්වභාවය ඉතාම වටිනා උපක්‍රමයක්. ඒ නිසා කෙනෙකුට පුළුවන් තමන්ගේ හිතේ පහළ වෙන කෙලෙසුන්ගෙන් අපේ හිත නිදහස් කර ගැනීම උවමනාවක්, හිත කෙලෙසුන්ගෙන් තොරව පවත්වා ගැනීම උවමනාවක් අපිට තියෙනවා නම් ඒකේ යම් උපක්‍රමයක් වශයෙන් අපිට පුළුවන් මේ කය දිහා බලන්න. ක්ලේශයක් හටගත්ත වෙලාවේදී කය දිහා බලලා මේ කයේ ඇති වෙලා තියෙන මේ වෙනස්කම් තේරුම් අරගෙන ඒවා තේරුම් ගනිමින් ඉන්නකොට ස්වාභාවිකවම අර හිතේ හටගත්ත කෙලෙස් ප්‍රහාණය වෙලා යනවා. ඒ හිතේ හටගත්ත කෙලෙස් දුර වෙලා යනවා. එතකොට මේ කය අනුගමනය කර නැත්නම් මේ කය ඇසුරු කරන හිතක් බෙහෙවින් ප්‍රයෝජනවත් හිතක් කියලා කියන්න පුළුවන්. මොකද අතන මෙතන යන හිතක් නෙමෙයි, අරයා මෙයා ගැන සංසන්දනය කරගෙන හිත හිතා පැටලි පැටලි ගුණ දොස් හිත හිතා ඉන්න හිතක් නෙමෙයි, මේ කයේම තැම්පත් වෙච්ච හිතක්, කයත් එක්ක යාළු වෙච්ච හිතක්, කයේම ඒකාග්‍ර වෙච්ච සමාධිමත් වෙච්ච හිතක්, සැහැල්ලු වෙච්ච හිතක්. මේක පින්වත්නි අපි කරලා බලනවා නම් අපේ මේ කය කියන්නේ කොයිතරම්නම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක්ද කියලා තේරෙන්න පටන් ගන්නවා. අපි හුඟක් වෙලාවට මේ කය පහවිතා කරලා තමයි වැඩියෙන් සෑහෙන කෙලෙස් ඇති කරගන්නේ. රාගයෙන් මත් වෙන්න ගිහිල්ලා, දේශයක් අවුලව ගන්න ගිහිල්ලා මේ කයම උපයෝගී කරගෙන ඒ අන්දමින් හැසිරෙලා මේ කය හරහාම ලොකු කෙලෙස් පදාසයක් අපි ඇති කරගන්නවා. නමුත් අපි නිවැරදි දෘෂ්ටි කෝණයකින් මේ කය දිහා බලනකොට අපි මේ බුදුහාමුදුරුව පෙන්වන ප්‍රතිපදාව ඔස්සේ මේ කය පරිහරණය කරනකොට මේ කයම ලොකු පරීක්ෂාගාරයක්, පරිවේෂණාගාරයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපිට මේ සංසාරෙන් අත මිදෙන්න එක ප්‍රධාන දොරටුවක් බවට මේ කය පත් වෙනවා. මේ කයේ ලොකු ප්‍රඥාවක් අවදි කරගන්න තියෙන ලොකු ශේෂ්ත්‍රයක් බවට, නැත්නම් සරසවියක් බවට මේ කය පත් වෙනවා. එතකොට මේ කය කියන සරසවියේ අපි වාසය කරනවා නම්, අපි ඉගෙන ගන්නවා නම්, එතනින් ලොකු නුවණක්, තමන්ගේම නුවණක් අවදි කරගන්න අපිට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ දැන් ඔන්න අපිට කමඨහන් රැසක් උගන්ලා තියෙනවා. කොහොමද මේ කය ඇසුරු කරමින්, කය ආශ්‍රය කරමින් මේ අපේ හිතේ තියෙන කෙලෙස් දුරු කරගන්නේ? කොහොමද අර ගෘහාශ්‍රිත කල්පනාවන්ගෙන්, කාමයන් ඔස්සේම දුවන ගතියෙන් මේ හිත නිදහස් කරගන්නේ කොහොමද කියන එක මේ සූත්‍රයේ එහෙම ටික ටික එහෙමනම් විස්තර කරලා දෙනවා. එහෙනම් අපි ඊළඟ මාතෘකාව ධ්‍යාන සම්බන්ධයෙන් කතා කරන එක ඊළඟ සතියේ තියාගෙන අද මේ නවසීවතික නැත්නම් මේ ආකාර 9කින් විස්තර කරන අපේ මේ මියගිය සිරුර අපේම ශරීරයත් එක්ක සංසන්දනය කරලා බලන මේ භාවනාව ගැන අපිද අපි සාකච්ඡා කළා. ඒ වගේමයි අනෙකුත් මෙතෙක් අපි කතා කරපු අනෙකුත් විවිධ කර්මස්ථානයන් ගැනත් අපි කෙටියෙන් මතක් කිරීමක් කරගත්තා. මේ අන්දමින් අපිත් මේ කය අනුසාරයෙන් කය ඇසුරු කරමින් කයම වාංගුවට තබා ගනිමින් අඩයක් කර ගනිමින් අපේ හිතේ මේ ඌමනා කරන ගුණධර්මයන් දිනු කර ගැනීම සඳහා උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, ධෛර්ය වීමක්, ධෛර්ය කිරීමක් අද දින ධර්ම දේශනාවනුත් අප සියලු දෙනාටම ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අදත් අපි පැයක වගේ කාලයක් ධර්ම දේශනාවකට අහුන්කම් දුන්නා. මේ පින්වතුන්ට මේම ධර්ම දේශනාව හරහා යම්කිසි ගැටලුවක් එහෙම ඇති වුණා නම් නැත්නම් निराකරණය කරගන්න තව යම්කිසි සැකයක් එහෙම තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න මේ අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
කවීමක් කරලා ප්‍රශ්නය ඉදිරිපත් කරන්න ගරු ස්වාමීන් වහන්සේට මයික් එක අන්මියුට් කරගන්න. දිනුෂට අවස්ථාව හම්බෙනවා මයික් අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේට.
සර් ස්වාමීන් වහන්ස,
ඔව් කියන්න.
ස්වාමීන් වහන්ස, මම ටිකක් අර දිගට භාවනා කරව වහන්සේට ලිව්වා දිගටම දවස් කීපයක්. එතකොට ආනාපාන සති සූත්‍රය අනුව වගේ ගියේ එක ඉස්සලම හුස්ම බලුවා ආනාපානෙ. ඊට පස්සේ එක ගෙවුනට පස්සේ කයේ කම්පන චංචල බැලුවා. ඊට පස්සේ ඔබ වහන්සේ උපදෙස් දුන්නා මේ සිතිවිලි දිහා බලන්න කියලා. ඒ සිතිවිලි දෙකක් අතර මුකුත් නැති හිස් තැනක් වගේ එතන ශුන්‍යතාවය බැලුවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් අර එදිනෙදා වැඩත් එක්ක දැන් කරනකොට කෙලින්ම අර කය කම්පන චංචල වලට මේ යනවා. එතන තමයි දිගටම ඉන්නේ. ඒ තත්ත්වේ
ඔව් දිගට කරගෙන යන්න. ඒ කියන්නේ අපි දිගට මේ කයම නිරීක්ෂණය කිරීමක් තමයි ඒක අතකින් දැනුත් ඔය කෙරලා තියෙන්නේ. කියන්නේ කම්පන චංචල කියලා කියන්නේම කයේ මතුවෙන යම් ධාතු ස්වභාවයක්. ඇත්තටම කම්පනයක්, චංචලයක්, චංචල ස්වභාවයක්, වෙනස් වීමක්, සෙලවීමක් කියලා කියන්නේ එකතකින් වායෝ ධාතුවේ උත්සන්න වීමක්. වායෝ ධාතුව තමයි දැන් එතෙන්දී ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ වායෝ ධාතුව අපි හඳුන ගන්නවා. ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්නවා. එතකොට මේක ඉතින් දවස් දෙකක් කළා මදි කායේ කායානුපස්සී විහෙරති. වාසය කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට මේ නිරීක්ෂණය හරහා තමයි පොඩ පොඩ ප්‍රඥාව අපි තුල අවදි වෙන්න පටන් ගන්න. ඒ නිසා කලබල වෙන්නේ නැතිව හිත ඒකාග්‍ර කර ගැනීම සඳහා අපි තුමුන් ආනාපාන සතියක් එහෙම නැත්නම් පිම්බීම හැකිරීමක් වගේ භාවනාවක් කරනවා. ඊට පස්සේ හොඳට ඒකාග්‍ර වුණාට පස්සේ ධාතු ස්වභාවය මුහුණුවරකින් නැත්නම් ධාතු මුහුණුවරකින් මේ දිහා මේ දැනෙන දේවල් දිහා බලන්න පටන් ගන්නවා. ඒතර සමහරවිට මේ පිම්බීම හැකිරීමමත් මේ ධාතු මනසිකාරයකටම අපිට හරව ගන්න පුළුවන්. ආනාපාන සතියෙමත් ධාතු මනසිකාරයට හරව ගන්න පුළුවන්. දැන් අපි මේ දිහා බලන්නේ අර ආස්වාසයක් ප්‍රස්වාසයක් කරන දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි. එතන දැන් මේ තියෙන ඇතිරිලීමක්, රළු වීමක්, මෘදු වීමක්, නැත්නම් උණුසුමක්, සිසිලසක්, කම්පණේ වීමක්, සෙලවීමක් වශයෙන් තමයි දැන් අපි මේ දිහා දහින්නේ. දැන් හිත සෑහෙන සියුම් වෙලා, තව තව සූක්ෂම භාවයට පත් වෙලා අර අපි දීපු නම්ගම් සංකල්ප ඒ සියල්ල අතහැරිලා ඒ වෙනුවට දැන් තියෙන්නේ ඊතාම සියුම් දැනීම් රාශියක්. ඊතාම සියුම් ධාතු ලක්ෂණ රැසක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒ ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් කාලයක් අපි ගත කරන්න අවශ්‍යයි. එතකොට තමයි අර අපේ හිතේ පළපදියම් වෙලා තිබිච්ච සත්ව සංඥාව, පුජ්‍යල සංඥාව නැත්තම් ස්ත්‍රියක්ක පුරුෂයෙක්ක කියලා ඒ අපි හදාගත්ත සම්මුති රාමුවෙන් නිදහස් වෙලා මෙතන තියෙන හුදු ධාතු ස්වභාවයක් කියලා ඒ යථා ස්වභාවයක් අපිට අවබෝධ වෙන්න පටන් ගන්න. ඒ නිසා දිගට කරගෙන යන්න. මයික් එක මියුට් කර. ඔව්.
පැහැදිලි වුණාද?
එහේ ස්වාමීන් වහන්සේ මියුට් වෙලා තිබුණේ. පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. දැන් අර දිගටම මේ මුලින්ම පටන් ගන්නේ ධාතු මනසිකාරයෙන්, ඒ විදිහට ආනාපානයේ දැනුණත් ඒකත් අර ධාතු වල ස්වභාවයක්ම කියලා තමයි හිතන්නේ. ඒක තේරෙන්නේ.
හොඳයි.
විශේෂයක් කරන්නේ නැහැ ඒකට.
හොඳයි. දිගට කරගෙන යන්න. යන විදිය හොඳයි. යන විදිය හොඳයි. දිගට කර තව ටිකක් බහුලීකృత කරන්නයි තියෙන්නේ.
ගොඩක් පින් ස්වාමීන්
වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ ප්‍රශ්නය කේශලාට අපේ ගරු ස්වාමීන්
වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය තමයි වඩන්න පටන් ගන්නෙ. එතකොට ඉඳගෙන ඉවර වෙලා තමන් ඉඳගෙන ඉන්න සාතන මුලින්ම හිසේ සිට දෙපතුල දක්වා මෙහෙමෙහි කරලා ඉවර වෙලා ඊට පස්සේ නාසාග්‍රේ හිත තබාගෙන ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යොමු කරනවා. ඊට පස්සේ ආශ්වාස ප්‍රාශ්වාසයේ දිග කෙටි බැලමින් වාසය කරා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර වහන්සේ වදාළ ආකාරයට ඒ දෙක අතර හිඩසක් තියෙන බවත් හොඳටම වැටුණා. ඊළඟට ඒක ස්ටිම් වෙන හැටි ඒ හැම දෙයක්ම හොඳටම දැනිලා එකපාරටම මේ කිසිම ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් නොදැනෙන තත්යකට වගේ ආවා. එතකොට ස්වාමීන් වහන්සේ එකපාරට නිකන් ශබ්ද එළිය නිකන් කුරුල්ලෙක් කෑ ගහනවා වගේ ශබ්දයක් ඇසුණා. එතකොට ඒක ශබ්දයක් කියලා මෙනෙහි වෙලා එකපාරටම මේ හිත ගියා ස්වාමීන් වහන්සේ මේ ශබ්දයක් මේ කනයි ශබ්දයයි විඥානයයි නිසා ඇති වුණු ඵලයක්. මේ කන මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. ශබ්දයටත් ඒ විදිහටම මෙනෙහි වුණා. ඊට පස්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහිවීමක් වගේ ආවා. ඊට පස්සේ ඒක ඇස කන නාසය දිව ශරීරයට සම්පූර්ණයෙන්ම ඒ විදිහට බලන්න වගේ කැමැත්තක් ඇති වුණා. ඊට පස්සේ ඕම බලාගෙන යනකොට ස්වාමීන් වහන්සේ ඊට පස්සේ නිකන් ආයමත් නිකන් නිශ්චල භාවයක් වගේ තමයි දැනෙන්නේ. නිකන් නිහඬ භාවයක් තියෙනවා. මොකුත් කියන්නේ ඉන්නවා කියලා දන්නවා. නමුත් මොනවත් මෙනෙහි වෙන්නේ නැහැ. නිකන් එහෙමම ඉන්නවා. ඊට පස්සේ එහෙම තමයි ස්වාමීන් වහන්සේ දවස් කීපයක් කරනකොට ඒ හැම තිස්සෙම අර ආනාපානෙන් අර අනිත්‍ය දුක්ඛ බලන තත්ත්වයකට පොඩ්ඩක් හිත යනවා කියලා තේරෙනවා.
හොඳයි. හොඳයි. ඒ කියන්නේ දැන් යන විදිහේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපිට ආනාපාන සතියෙම පාවිච්චි කරන්න පුළුවන් ඔය ත්‍රිලක්ෂණය හඳුනා ගන්න. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී එහෙම හැම කායනුපස්සනා මේ සතිපට්ඨානයකදීම දැන් කායනුපස්සනා කර්මස්ථානයකදීම භාගතුන් වහන්සේ ඒ කාරණේත් මතක කරලා දෙනවා. ඒ කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, ඔය ආදී වශයෙන් විස්තර කරලා දෙනවා. අපි අර ඊටාම සරලව මේ කටයුත්ත පටන් ගත්තට අපිව අපිට නොදැනුවත්වම ගැඹුරට අරගෙන යන ගතියක් මේ කර්මස්ථානවල තියෙනවා. ඒවැය තියෙන ඒ සරල බව තමයි ඊටාම සියුම් ප්‍රඥාවක් අවදි කරගන්න මාර්ගය විවෘත කරලා දෙන්නේ, පාර සකස් කරලා දෙන්නේ. එතකොට අපේ හිත අර තියෙන සාමාන්‍ය සංකල්ප අතහැරලා දාලා දැන් අදත් අපි මේ කතා කරපු ගෘහාශ්‍රිත සංකල්පනා දුරු කළා දාලා සංකල්ප අතහැරලා දාලා සම්මුතීන් අතහැරලා දාලා මේ ඇත්ත වශයෙන් අස්පනා පිට තියෙන ප්‍රകൃතියේ හිත පවතින අපිට යථා ස්වභාවයක් තේරෙන්න පටන් ගන්නවා. ඒකයිල අවබෝධයක්. ඒක මේ පොතකින් බලලා ආරෝපණය කරගත් එකක් නෙමෙයි, කාගෙන් හරි ණයට ඉල්ලගත් එකක් නෙමෙයි. අපිම මේ අස්පනා පිට තියෙන අරමුණ දිහා බොහොම ඒකාග්‍ර වෙච්ච හිතකින් බලාගෙන ඉඳීම තුලින් අපේ ඇතුලේ හටගත් අවබෝධයක්. ඉතින් ඒකෙදි අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. අපි පොඩ්ඩක් ඕක අවදි වෙන්න පටන් ගත්ත ගමන් සමාලාට හිත කතන්දර ගොතන්න ගත්තොත් අර පොතේ මෙහෙම තිබුණා, අර ස්වාමීන් වහන්සේ මෙහෙම දේශනා කළා, මේ ස්වාමීන් වහන්සේ මෙහෙම දේශනා කළා කියලා අපේ හිත නැවතත් කතන්දර ගොතන්න ගත්තොත් ඔන්න අපිට පාර වරදිනවා. ඒ වෙනුවට තියෙන්නේ දැන් මම හොඳට ආස්වාස ප්‍රස්වාස දිහාම බලාගෙන හිටියා. ඒකේ දැන් මට වැටහෙන්නේ අපි හිතමු ඔන්න ධාතු මුහුණුවරකින් මේවැය තියෙන හට ගන්නා ස්වභාවය වැටහෙනවා, වෙනස් වෙන ස්වභාවය වැටහෙනවා, ෂණිකවම නැති වෙලා යන ස්වභාවය, නිරුද්ධ වෙලා යන ස්වභාවය වැටහෙනවා. ඒ දිහා බලාගෙන මම බොහොම නිශ්ශබ්දව වාසය කරනවා. මේ නිශ්ශබ්ද භාවය, හිතේ තියෙන ඒ ඒකාග්‍රතාවය, තැම්පත් භාවය, මේවා තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ඒ පසුබිම, ඒ උමනා කරන පසුබිම අපේ හිතේ තියෙනවා නම් ඒ බඳු හිතක තමයි විපස්සනා නුවණක් අවදි වෙන්නේ. එහෙම නැතුව අපි අනිත්‍යයි 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 කියලා මෙනෙහි කරා කියලා මේ හිතට බලෙන් අනිත්‍ය ස්වභාවය කාවද්දන්න කරන්න බෑ. ඒක නෙමෙයි නිවැරදි ක්‍රමය. හිත තියෙනවා බොහොම තැම්පත් වෙලා, හිත තියෙනවා බොහොම සංසුන් වෙලා, හිත තියෙනවා ඒකාග්‍ර වෙලා, මධ්‍යස්තව ඒ මධ්‍යස්ත ඒකාග්‍ර වෙච්ච තැම්පත් වෙච්ච නිශ්ශබ්ද වෙච්ච හිත දැන් මේ ඉස්සරහා තියෙන අරමුණක යථා ස්වභාවය හඳුනාගනිමින් වාසය කරනවා. ඒ අරමුණ තමයි අපිට කියලා දෙන්නේ මේ අරමුණේ යථා ස්වභාවය. ඒ අරමුණට පමණක් නෙමෙයි මේ සියලුම සංස්කාරයන්ගේ යථා ස්වභාවය නිරූපණය කරන ඒ අරමුණේ හැසිරීම හරහා අපි නැවත නැවත විවිධ අරමුණු නිරීක්ෂණය කරනවා. එතකොට එක අරමුණක් එයාගේ යථා ස්වභාවය අපිට පෙන්ලා දුන්නා. ඒ හරහා අපි තුල යම්කිසි නුවණක් අවදි වුණා. ඔන්න ඊළඟට අපි තවත් අරමුණක් තෝරගත්තා. ඒ අරමුණත් ඒ අරමුණේ යථා ස්වභාවය අපිට කියලා දුන්නා. ඒ හරහා තොන්න අපි තුල යම් ප්‍රඥාවක් අවදි වුණා. මෙන්න මේ බඳු නිවැරදි ක්‍රමයක් තමයි අපි අනුගමනය කරන්න තියෙන්නේ. ඒතර මෙහෙම යනකොට හිතන්න අපි අරමුණු විවිධ අරමුණු දහසක් අපි ওই විදිහට නිරීක්ෂණය කළා තිබුණා නම් දහස් වතාවක් අර වගේ පොඩ පොඩ ප්‍රඥාව අපේ හිතේ අවදි වුණා. හරියට නිකන් කලයකට බිඳුව බිඳුව වතුර වැක්කිරනවා වගේ අපේ මේ හිතෙන් අර ප්‍රඥා බීජය පොඩ පොඩ ලියලන්න පටන් ගන්නවා. මුහුකුරා යන්න පටන් ගන්නවා. ඒ බඳු යම් මට්ටමකදී තමයි මේ අරමුණත් සම්පූර්ණයෙන් හිත අතහැරලා දාලා හිත නිදහස් වීමක්. එහෙම නැත්නම් සියල්ල සමනේ වීමක්. බර පැත්තකින් තිබ්බා වගේ ගතියක්. බර සැහැල්ලු වීමක් අපි අත්දකින්නේ. ඒකේ කිසි වැරද්දක් නැහැ. එතකොට අපි තමු බර සැහැල්ලු වීමක් සිද්ධ වුණා. හිත තැම්පත් වුණා වගේ ගතියක් ඇති වුණා. සමනේ වුණා වගේ ගතියක් ඇති වුණා. හිත නිකන් නිදහස් වුණා වගේ ගතියක් ඇති වුණා. එහෙමනම් ඒ ස්වභාවය තුළ කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. දැන් හිත අරමුණු මොකක්වත් ග්‍රහණය කරන්නේ, උපාදාන කරන්නේ, කිසිම අරමුණක් ඇසුරු කරන්නේ, බොහොම නිදහසේ තැම්පත්ව විවේකීව සාමකාමීව කිසිම ක්ලේශයකින් තොරව වාසය කරනවා. ඔය தත්ත්වේ මට දැන් කොච්චරලා ඉන්න පුළුවන්ද? විනාඩි 5ක්, විනාඩි 10ක්, විනාඩි 20ක් මට මේ தත්ත්වේ පවත්වන්න පුළුවන්ද කියලා තමයි දැන් ඊළඟට බලන්න තියෙන්නේ. ඒ නිසා ඔය වෙච්ච දේ නැවත නැවත වෙන්න ඉඩ හරින්න. ඊට පස්සේ හිත අර වගේ තත්වයකටපත් වුනොත් කලබල වෙන්නේ නැතුව වෙනත් අරමුණක් ග්‍රහණය කරන්න යන්නේ නැතිව උපාදාන කරන්න යන්නේ නැතිව කිසිවක් උපාදාන නොකර ඉන්න පුළුවන්ද කියලා විමසිල්ලෙන් බලන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් මේ අනිත්‍ය දුක්ඛ බලන්න හිත යොමු වුණොත් නැවතත් ඇවිල්ලා මේ ආනාපාන සතියටම යොදවන්න කියනයි ඔබ වහන්සේ දේශනා කරන්නේ.
ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ බලනවා කියලා මේ අමුතුවෙන් අපි මුකුත් කරන්නේ නැහැ. මේ අරමුණු අපිට කියලා දෙන්නෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි. ඒ කියන්නේ අපි දැන් පොතෙන් ගත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙතෙන්ට දාන්න යනවා නෙමෙයි. මේ අපේ ඇස්පනා පිට තියෙන මේ අරමුණ ඇත්ත වශයෙන්ම අනිත්‍ය නම් එයා ඒ අනිත්‍ය බව ප්‍රකට කරන්න ඕනේ. ඇස්පනා පිටම එයා ඇත්ත වශයෙන්ම දුක් නම් පෙළෙන ස්වභාවයක් නම් එතන තියෙන්නේ. ඒ පෙළෙන ස්වභාවය එයා විසින්ම අපිට පෙන්නලා දේවි. එතන තියෙන අනාත්ම ස්වභාවය ඒවා විසින්ම අපිට පෙන්නලා දේවි. එතෙක් අපිට තියෙන්නේ හොඳට විමර්ශනාත්මකව හොඳට ඒකාග්‍ර වෙච්ච සිතකින් සංසිඳිච්ච හිතකින් ඒ දිහා බොහොම මධ්‍යස්ත බලා සිටීමයි තියෙන්නේ. ඒ බඳු ඒ විමර්ශනශීලී මනසක තමයි ධම්මවිචයක් අවදි වෙලා එන්නේ. යන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවේ මංසං ආපජ්ජති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ තමන්ගේ ඇස් ඉදිරිපිට තියෙන අරමුණ දිහා බොහොම විචාරශීලීව විමර්ශනශීලීව සොයනාසුලුව බලාගෙන ඉන්නවා, නිරීක්ෂණය කරමින් ඉන්නවා. අන්න එතකොට මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ කියන්නේ මෙතින් ප්‍රඥාව. ඉතින් ප්‍රඥාව වැඩෙන්නේ ඉතින් ත්‍රිලක්ෂණයක් අවබෝධ වීම හරහා තමයි. පොඩ පොඩ අපිට මේ අරමුණු වල තියෙන යථා ස්වභාවය, මේවැය තියෙන එන යන ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, తాවකාලික ස්වභාවය, නිරන්තරයෙන්ම ඒ අනිත්‍ය ස්වභාවයෙන් පෙළෙන ගතිය, පීඩාවටපත් වෙන ගතිය, මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහය අපේ කිසිම පාලනයකින් තොරව සිද්ධ වෙන ආකාරය අපිට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කතා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි. අපි තුල ගැඹුරු ප්‍රඥාවක් අවදි වෙන්න පටන් ගන්නවා මේ නිරීක්ෂණය හරහා.
ඊළඟ අවස්ථාව ගෞරිට ලැබෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්ස මට අහන්න ඕනේ ආනාපාන යෙදී හුස්ම ගෙවි ගිහින් ශාරීරිය සුඟක්ම සංසුන් සැහැල්ලු තැනකට එනවා. කියන්නේ ශාරීරිය සාමාන්‍ය මායිම විතරක් දැනෙනවා. එහෙම නැත්නම් නොදැනීම යනවා. එතකොට මට දිගටම තිබුණේ මේ විදිහට ශාරීරිය සැහැල්ලුකමක් සංසුන්කමක් ඒකට ඒක තමයි දිගටම අත්දැකේ ස්වාමීන් වහන්ස. එතකොට එතන ඉන්නකොට ඉඳහිට ශබ්ද සිතුවිලි එනවා. එතකොට ඒක සමහර විට සතියට අහු නොවි ඒ ඔස්සේ යනවා. සතියට අහු වුණ ගමන් ආපහු ඒ සැහැල්ලු තැනට එනවා ස්වාමීන් වහන්ස. එතකොට ඒ දිගටම තිබුණ ඒ තත්ත්වය එහෙම ඉන්නකොට ශරීරය ඉස්සරහටත් උඩටත් ඇදී යනවා ශරීරයයි සිතයි දෙකම. ඊට පස්සේ මට ඒ තත්ත්වයෙන් කමටහන් වලට අහගෙන ඉන්නකොට මට තේරුණා ශරීර කේන්ද්‍ර කරගෙන තමයි ඉන්න ඕන කියන එක. මම එතකොට අර ඒ ඇති වෙන ශුන්‍යතාවය නිකන් ශරීර කිට්ටුවට ගන්න උත්සාහ කළා ස්වාමීන් වහන්ස. එතකොට පහුගිය කාලේ එහෙම කරනකොට මේ ඇස් දෙකේ තදවීමක් ඇති වෙන්න පටන් ගත්තා. එතකොට ඇස් දෙක තද වෙනකොට මම ඒක හිතලාම මුදාහැරීමක් මුලදි කළා. එතකොට මට ඒක හිතලා කරන බව තේරුණාට පස්සේ ඒක මම පැත්තක ඉඳන් බලාගෙන ඉන්න පටන් ගත්තා. එතකොට ඒක ඉබේම තද වෙලා ඉබේම මුදාහැරෙනවා. ඒ ඉබේ වෙන එකයි හිතලා කරන එකයි අතර වෙනස මට හොඳටම පැහැදිලිව පේනවා. නමුත් සමහර වෙලාවට මම ඉබේ වෙනා නෙමේ ඒක කරන දෙයක්, හැබැයි නොහිතාම කරන දෙයක් කියන එක පේනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ තදවීම ඉබේම තද වෙලා මුදා හැරෙනවා. හැබැයි මුදා හැරීම මම නොහිතාම කෙරෙන දෙයක් නෙමෙයි කරන දෙයක් විදිහට මට පේනවා විතක. මට ඒ ගැන අවවාදයක් ඉල්ලා හිටිනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඒ කියන්නේ අපි දැන් ඔය පොඩ්ඩක් ඔය ශූන්‍යතාවය කියන එකයි අපි සාමාන්‍යයෙන් ආනාපාන සතිය හරහා ඇති වෙලා තියෙන කාය පස්සම්බනය, එහෙම නැත්නම් කාය තැම්පත් වීම, හුස්මරැල්ල තැම්පත් වීම කියන එකයි සමානලට අපි පටලවා ගන්න ස්වභාවයක්ත් තියෙනවා. හිතන්න අපි ඉන්නේ තාම ආනාපාන සතියේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ. අපි හොඳට ඒ යුග පහු කරගෙන ගියා. දිග වශයෙන් පෙනුණා, කොට වශයෙන් පෙනුණා, මුල මැදාගේ වශයෙන් දැක්කා. ඉතින් මේවා පහු කරගෙන ගියාම ඊට පස්සේ ඔන්න ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තැම්පත් වෙන්න පටන් ගන්නවා. පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති කියලා කියනවා. ඉතින් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තැම්පත් වුණාමත් අපිට දැන් ආස්වාසයක්ද තියෙන්නේ ප්‍රස්වාසයක්ද තියෙන්නේ කියලා වෙන්ව හඳුනගන්න බෑ. ගාක් නිකන් තැම්පත් වෙච්ච ගතියක්. අර කලින් තිබිච්ච විස්තර අඩු වෙච්ච ගතියක්. දැන් තියෙන අතිශය සියුම් ආස්වාස ප්‍රස්වාසයක් තියෙන්නේ. මෙතෙන්දී ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද කියලාවත් හඳුනගන්න බෑ. මේ මොකද්ද එකක් තියෙනවා, යම් දැනීමක් තියෙනවා, ජීවත් වෙන බවට යම් ලකුණක් තියෙනවා. ඒක දිහා තමයි දැන් බලන්නේ. ඒ දැනීම දිහා තමයි දැන් බලන්නේ. ඔතනින් තමයි අපිට පුළුවන් ඒ දැනීම ප්‍රයෝගී කරගන්න විපස්සනාවක් පිණිස. එහෙම නැත්නම් මේ දැනීමට දැන් කුමක්ද වෙන්නේ? මේ දැනීම කොහොමද හටගන්නේ? මේ දැනීම කොහොමද ෂේ වෙලා යන්නේ? මේ ගැනීම කොහොමද දුර වෙලා යන්නේ කියලා ඒ මට්ටම පසු කරගෙන ගිය මට්ටමකදී තමයි සියල්ල අතහැරිලා සියල්ලෙන් හිත නිදහස් වෙලා හිත ශූන්‍යතාවයකට නැත්නම් හිත නිදහස් වීමකට කිසිවක් අල්ලගත්තේ නැති තත්වයකට උපාදාන නොකළ තත්වයකට පත් වෙන්නේ. එතකොට මේ කතා කරන්නේ මට්ටම් දෙකක්. හිත අර වගේ අර සම්මුති වලින් සංකල්ප වලින් බැහැර වෙලා බොහොම සූක්ෂම මට්ටමකට පත්වීම කියන එක අපි සාමාන්‍යයෙන් කියනවා කාය පස්සම්බනයක්, චිත්ත පස්සම්බනයක් කියලා අපි කතා කරනවා. ඊට පස්සේ ඒ ඉස්සරහා තියෙන අරමුණේ යථා ස්වභාවය තේරුම් ගෙහිලා ඒ තුලින් යම් ප්‍රඥාවක් අවදි වෙලා ඒ අනුව හිත නිදහස් වුණාට පස්සේ හිත දැන් කිසිවක් ඇසුරු කරන්නේ නැහැ. හිතේ කිසිවක් උපාදාන වෙච්ච ගතියක් නැහැ. හිතේ කිසිම දෙයක් ආත්මීය වශයෙන් සලකන්නේ නැහැ. සාරයක් තියෙනවා, සාරවත් දෙයක් තියෙනවා, මෙතන අරටුවක් තියෙනවා කියලා සලකන්නේ නැහැ. ඉතින් මෙන්න මේ බඳු මට්ටමක් තමයි අපි මේ ශුන්‍යත අනිමිත්ත අපහිත වගේ මට්ටම් වලදී කතා කරන්නේ. එතකොට මේ අවස්ථා දෙකක්. දැන් මට තේරෙන විදිහට ඉතින් මේ දෙවැනි මට්ටමේදී, කියන්නේ හිත කිසිවක් උපාදාන නොකරන මට්ටමකදී තමයි ඉඳලා තියෙන්නේ. එතෙන්දී ඇත්තටම ආයි කයට යන්න උවමනාවක් නැහැ. දැන් අපි හිතන්න අපි කායනුපස්සනාවක නිරත වුණා. ඒ හරහාත් අපි තුළ යම් ප්‍රඥාවක් අවදි වුණා. ඊට පස්සේ අපි වේදනාවනුත් බල බලා හිටියා. ඒ හරහාත් යම් ප්‍රඥාවක් අවදි වුණා. ඊළඟට ඔන්න හිත දිහාත් බැලුවා. ඒ හරහාත් යම් ප්‍රඥාවක් අවදි වුණා. හිතන්න ඒ වෙලාවේදී ඔන්න හිත සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. දැන් මොකක්වත් උපාදාන කරන්නේ නැහැ. දැන් කිසිවක් ඇසුරු කරන්නේ නැහැ. හිත සම්පූර්ණයෙන් නිදහස්. අන්න හොඳ ශුන්‍යත ස්වභාවයක් හිතේ තියෙනවා. කිසිවක් නැහැ දැන් හිතේ. රූපයක් අල්ලලත් නැහැ, වේදනාවක් අල්ලලත් නැහැ, හිතේ මතුවෙච්ච සංස්කාරයක් ග්‍රහණය කරගෙනත් නැහැ. එහෙම නැත්නම් සද්දයක්, රූපයක්, ගඳක්, සුවඳක්, ස්පර්ශයක් හිතේ පහළ වෙච්ච සිතුවිල්ලක් මේ එකක්වත් අල්ලල නැහැ. ඉතින් ඒ බඳු මට්ටමකදී අපි ආයෙමත් කය ගිහිල්ලා ඇසුරු කළ යුතුයි කියලා කිව්වොත් ඒක වැරදි. කය නැවත ඇසුරු කරන්න යන්න උවමනාවක් නැහැ. අපිට පුළුවන්ද මේ කිසිවක් උපාදාන නොකරන මට්ටම දිකට පවත්වන්න? මේ අනිශ්චිත ස්වභාවය, කිසිවක් ඇසුරු නොකරන ස්වභාවය, හිතේ තියෙන නිදහස් ස්වභාවය, සැහැල්ලු ස්වභාවය, සරල ස්වභාවය දිකට පවත්වන්න පුළුවන්ද? ඔතනින් තමයි අපි වෙන පැත්තකට විපස්සනාවේ තව පැත්තකට නැඹුරු වෙන්නේ. ඉතින් එතකොට මට කියන්න පුළුවන්ද මේ ඔය මම කියපු தത്വයේද තියෙන්නේ? එහෙම නැත්නම් අර මුලින් විස්තර කරපු නිකං ආස්වාස ප්‍රස්වාසය වෙන් කරගන්න බැරි මට්ටමකට ගිය தത്വයේද තියෙන්නේ?
මට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ ඒ දෙවෙනි தত্ত্বය එතකොට එහෙම ඉන්නකොට මුකුත්ම නැති අවස්ථාවල් එනවා. එතකොට එහෙම ඔබේ ඉන්නකොට ආයි සිතෙල්ලකට හරි ශබ්දයකට හරි හිත යනවා. එතකොට සතිය පැවැත්වුවම ඒක නැති වෙනවා.
අනේ හරි. ඔව්.
ඒ විදිහට ඉන්නකොට ස්වාමීන් වහන්සේ එතන තියෙන අර සංසුන් සැහැල්ලු කමට ඇති කැමැත්ත නිසා මගේ ශරීරයයි හිතයි දෙකම ඉස්සරහට උඩට ඇදිලා යනවා.
හරි.
මං ඒක ඒ ඇදිලා ගිහලා කියන්නේ එහෙම අවස්ථාවක භාවනාව ඉවර කළොත්ින් මගේ ශරීරය සම්පූර්ණයෙන්ම අංශක 45ක් ඉස්සරහට උඩට ඇදිලා
ගිහින්.
හ්ම්. එතකොට හිතත් මට දැනෙන්නේ ඉස්සරහට ඇදිලා යනවා. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ මොකක්ද මං ඒකට ලැබුණ කමට මනක් කරනවා තමයි අර අපේ ශරීරයට ගැනීම කළේ මං වර්ධවටගෙන වෙන්න ඕන.
හරි. ඒ කියන්නේ ඇත්තටම ඔතන තියෙන බොහොම සියුම් සමබරතාවයක් පවත්වන්න ඕනේ. දැන් හිතන්න අපිට අපි පාරේ යනකොට අපි දුම අපි හයිවේ එකේ යනවා. දැන් හයිවේ එකේ යනකොට අපි වම් පැත්තට බර වුණොත් ඔන්න වම් පැත්තේ තියෙන මොහක හරි ගැටෙනවා. දකුණු පැත්තට බර වුණොත් දකුණු පැත්තේ තියෙන මොහක හරි ගැටෙනවා. අපි එහෙමනම් හයිවේ එකේ ගානට මැද්දෙත් අපේ වාහනේ තියාගෙන තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. දැන් එකකටවත් සම්බන්ධ වෙලා නැහැ. වමට සම්බන්ධ වෙලත් නැහැ, දකුණට සම්බන්ධ වෙලත් නැහැ. ඉතින් අපිට පුළුවන් ද වමට සම්බන්ධ කරගන්නෙත් නැතුව, දකුණට සම්බන්ධ කරගන්නෙත් නැතුව, වම එක ගැටෙන්නෙත් නැතුව, දකුණ එක ගැටෙන්නෙත් නැතුව හරියට ඒ මැද්දේ තියාගෙන වාහනයක් අපි අරගෙන යනවා වගේ අපේ හිතත් මේ එකකටවත් සම්බන්ධ කරගන්න නැතිව, එකක්වත් ඇසුරු කරන්නේ නැතිව, එකක්වත් උපාදාන කරන්නේ නැතිව ඒ පවත්වාගෙන යෑමේ හැකියාව අපි හැමනම් ප්‍රායෝගිකව දිනු කරන්න වෙනවා. දැන් ඔය හැකියාව එකපාරට එන්නේ නැහැ අපිට. මොකද අපේ හිත පුරුදු වෙලා තියෙන උපාදාන කරලා මොකක්කට හරි හේතු වෙලා මොකක් හරි දැඩිව ග්‍රහණය කරගෙන ඉඳලා තමයි අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් එහෙම හිතපු හිත තමයි දැන් අපි ටිකක් අවධානයෙන් සිටිමින් දැන් අතහැරලා දාලා තියෙන්නේ. දැන් අපි දැන් බලෙන් මෙතන පවත්වීමමත් නෙමෙයි කරන්නේ, හිතට ඔහේ යන්න දීලා තියෙන්නේ. හරියට නිකන් සුක්කානම අතහැරියා වගේ. හිතන්න දැන් අපි කාර් මේ වාහනයක් පදවනවා, දැන් අපි සුක්කානම අතහැරලා දැම්. දැන් යන්නේ තනිකරම මේ වාහනේ තියෙන බැලන්ස් එකෙන්නේ. අපේ කිසිම පාලනයක් නැහැ. එයාම හදාගත්ත සමබරතාවයෙන් තමයි යන්නේ. එතකොට සමහර විට වමට ඇලවෙන්න ඉඩ තියෙනවා. හොඳට වීල් అలයින්මන්ට් වෙලා තිබුණ නැත්නම් ඔන්න වමට ඇලවෙන්න ඉඩ තියෙනවා. දකුණට ඇලවෙන්න ඉඩ තියෙනවා. දකුණු පැත්තට නැඹුරු වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි නැවතත් පොඩ්ඩක් අත දාලා මැද්දට ගන්න අවශ්‍යයි. අන්න ඒ වගේ තමයි අපි දැන් අර වගේ හිත නිදහස් කරගත්තට පස්සේ ඊළඟට අපි ඔහේ හිත අතහැරලා දානවා කැමති තැනක යන්න කියලා. එතකොට එයා පරණ පුරුද්දට ගිහිල්ලා ආයෙ ඔන්න සද්දයක් අල්ලනවා. සතියෙන් බෙන්ලා දෙන්න ඔන්න සද්දය ඇල්ලුවා කියලා. දැඩිව ග්‍රහණය කරා කියලා. අපිට එතනදිම හිත ආයෙ නිදහස් කරගන්නවා. ප්‍රඥාවෙන් අපි නැවතත් හිත නිදහස් කරගන්නවා. ආයෙත් ඔන්න හිත මැද්දට ගත්තා. ආයෙත් ඔන්න තව ටිකක් යනවා. තව ටිකක් දුර මැද්දෙම තියාගෙන යනවා. ආයෙත් ඔන්න මොකක් හරි අපි හිතමු රසයක් දැනුණා. නැත්තම් ස්පර්ශයක් දැනුණා. ඒකට ඔන්න ආයෙ ගිහිල්ලා අල්ලනවා. ආයෙත් පෙන්ලා දෙන්නා සතියෙන් මේ මෙන්න ඇල්ලුවා කියලා. උපාදාන කළා කියලා. ඔන්න ආයෙත් හිත නිදහස් කරා. ඔයෙත් ආයෙත් ඔන්න මැද්දට ගත්තා. දැන් මොකක්වත් උපාදාන වෙලා නැහැ. ඉතින් ඔන්න ඔය වගේ ගමනක් තමයි තියෙන්නේ. අපිට පොඩ්ඩ පොඩ්ඩ හැකියාව එනවා කයවත් ඇසුරු කරන්නේ නැතිව කයනුත් නිදහස් වෙච්ච හිතක් පවත්වන්න. බැරිම නම් විතරක් ඉතින් බැරිම නම් විතරක් කයට එන්න, නමුත් කයට ඒම පරාජයක්.
එතකොට ස්වාමීන් වහන්සේ ඒ විදිහට ඇදිලා යන එක දැනෙන වෙලාවට ඒක එක්ක වෙලාවට දැනෙන්නේ නැහැ.
ඔව්. ඒ කියන්නේ ඒ ඇදිලා යනවා කියන්නේ අපි එක පැත්තකට බර වෙලා. අපේ ඒ සම්බරතාවයේ ගිලිහිලා. කියන ඔතෙන්දී ඇත්තටම මහා ගැඹුරු සමාධියකට ගිහිල්ලා කොහේ හරි හිරවීම කියන්නේ නිවැරදි අනිශ්චිත ස්වභාවයක්, නිවැරදි උපාදාන නොකරන ස්වභාවයක් නෙමෙයි. කොහේ හරි සමාධියක හිත හිරවීමක් තියෙන්නේ. දැන් හිතන්න, දැන් බුදුහාමුදුරුවෝ ඔය ධ්‍යාන ගැන එහෙම විස්තර කරද්දී උනත් කියනවා ඒවෑ තියෙන ඒ සුවයේ හිත ගිහිල්ලා හිර වෙනවා කියලා. ඒවා දැන් හිත උපාදාන කරන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපි ඔය හිතේ නිදහස පවත්වා ගැනීමෙන් ඉන්නකොට ඒ හරහා පොඩ පොඩ දන්නේ නැතු ඒ අර වාහනයක් දකුණු පැත්තට බර වෙනවා වගේ, වම් පැත්තට බර වෙනවා වගේ වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් බඳු මට්ටමකදී අපි ඔහේ යන්න ඉඩ හැරියොත් අන්තිමට කොහේ හරි ගිහිල්ලා ඇල්ලිච්ච හිතක්, කොහේ හරි ගිහිල්ලා ග්‍රහණය කරපු හිතක් තමයි අපිට ඉතිරි වෙන්නේ. භවනාවෙන් පස්සේ ඉතිරි වෙන්නේ කිසිවක් උපාදාන නොකළ හිතක් නෙමෙයි. මොකක් හෝ සියුම් දෙයක් උපාදාන කළ හිතක්. දැන් මේ කතා කරන්නේ අර දැකපු මේ චිත්‍රපටියක් උපාදාන කිරීමක්, සින්දුවක් උපාදාන කරන මේ මට්ටමක් නෙමෙයි. ඊට වඩා බොහොම සූක්ෂම අන්දමකින් මේ කායිකව මතුවෙච්ච අතිශය සියුම් වේදනාවක්, සැපදායී වේදනාවක්, සුවදායී වේදනාවක්, සැහැල්ලු බවක්, අන්නේ බඳු තැනකට හේතු වෙච්ච හිතක්. ඒකත් ඉතින් උපාදානයක් තමයි, සියුම් මට්ටමක. හැබැයි සියුම් උපාදානයක් සහිත හිතක්. ඉතින් මේවා අපි තේරුම් ගන්නයි තියෙන්නේ, මේවා වෙලාම තේරුම් ගන්න ඕනේ. අපි අත්දැකීම් ලබන්න ඕනේ. අත්දැකීම් ලබනකොට තමයි තේරෙන්නේ දැන් කලින් තිබුණ හිතේ යම් සමබරතාවයක්, කලින් තිබුණා නිකන් කොහෙවත් ඇලිච්ච නැති ගතියක්, හරිම සැහැල්ලු ගතියක්, නිකන් පාවෙනවා වගේ ගතියක්, මොකක්වත් අල්ලලපු නැති ගතියක් කලින් තිබුණා. හැබැයි පස්සේ දන්නේම නැතුව හිත ආයෙ ගිහිල්ලා කොහේදෝ හිර වෙච්ච ගතියක්, හිත සමාධිමත් වෙච්ච ගතියක්, ඒකාග්‍ර වෙච්ච ගතියක් දැන් තියෙන්නේ. දැන් මෙතෙන්දී ඒ අපි අර මුලින් කතා කරපු ඒකාග්‍රතාවය කියන්නේ යම්සි අරමුණක් තුල හිත ඒකාග්‍ර වෙලා කියලා කියන්නේ ඒක මට්ටම. මෙතෙන්දී කතා කරන්නේ මේ එක අරමුණක් තුල ඒකාග්‍ර වීමක් නෙමෙයි, කිසිම අරමුණක් ඇසුරු නොකිරීමක්, කිසිම අරමුණක ලැග නොසිටීමක් තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒ හිතේ ඇතිවෙන ඒ වෙනස්කම් හඳුනා ගනිමින් තමයි ඒ අවශ්‍ය තැන්වලදී අපි හිත නිදහස් කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔක වෙන්න ඉඩ හරින එච්චර බරපතල වැරද්දක් වෙලා නෙමෙයි. බලන්න තමන්ටම භවනාවෙන් පස්සේ ඇති වෙලා තියෙන්නේ කලින් හිටියට වඩා සැහැල්ලු හිතක්ද, සරල හිතක්ද, කිසිවක් උපාදාන නොකරන සිතක්ද, එහෙම නැත්නම් හිර වෙච්ච හිතක්ද, කොහේ හරි ලැග සිටින හිතක්ද, කොහේ හරි උපාදාන වෙච්ච හිතක්ද, ස්ට්‍රෙස් අයිගාඩ අපි කියන්නේ මේ ස්ට්‍රෙස් එකක් ආතතියක් ඇති වෙච්ච හිතක්ද කියලා පොඩ්ඩක් විමසලා බලන්න. එහෙම ආතතිගතයක් ඇති වෙලා තියෙනවා නම් අපේ භාවනා කාල පරිච්ඡේදයේදී හරියට අපේ වාහනය පදවලා නැහැ. අපි හරියට අර මැද්දේ තියාගෙන ගිහිල්ලා නැහැ. කොහේදෝ හරි අපිට නිින්ද ගිහිල්ලා දන්නේම නැතුව කොහේදෝ පැත්තකට හේත්තු වෙලා.
ස්වාමීන් වහන්සේ එහෙම ඇදිලා යන්න ඉඩ දුන්න භාවනාවකදී අවසානයේදී මට දැනෙන්නේ එක්ක හුඟාක්ම සැහැල්ලුකමක්, එක්ක අර එදිනෙදා ජීවිතයට හරියටම සම්බන්ධ වෙන්න බැරි නිකන් හීන ලෝකෙකට අවදි වුණා වගේ එකක් දැනෙන්නේ.
ඔව්. මට හිතෙන්නේ එතෙන්දී හිත සමාධිමත් වෙනවා. හිතේ ඒ කියන්නේ ටිකක් අර මේ තව ඔය මං කිව්වා වගේම යම්සි සංඥා ස්වභාවයකට, අතිශය සියුම් සංඥා ස්වභාවයකට ආයෙත් හිත ගිහිලා බහිනවා, බැස ගන්නවා. ඒතර එතන තියෙන්නේ ආර මනක් කල්පිත ගතිය. එතන තියෙන හිතින් හදාගත්ත සංඥා ස්වභාවයක්. ඒතර ඒ අලුතෙන් හදාගත්ත ලෝකයක් දැන් තියෙන්නේ. ඒ ලෝකය මේ ප්‍රകൃතිය නෙමෙයි. හොඳයි පොඩ්ඩක් ඒ කියන්නේ ඕකත් එක්ක කාලයක් ගත කරන්න, ගත කරනකොට තමන්ට තේරෙයි කොතනද මේ සමබර බව තියෙන්නේ. සමබර බව එන්න එන්න සරල වෙනවා. දැන් අපි හිතනවා සමබරතාවය නම් කියන්නේ මහා ගැඹුරු සමාධියක් කියලා. ඒක නෙමෙයි. ගැඹුරු සමාධියක තියෙන්නේ ඒකාග්‍රතාවයේ වැඩිවීමක්, සමාධිය වැඩිවීමක්. නමුත් ඔය නිවැරදි අනිශ්චිත ස්වභාවයක උපාදාන නොකරන බවක තියෙන්නේ ඊට වඩා සැහැල්ලු බවක්, සාමකාමී බවක්, ඒ කිසිවක බරක් නැති ගතියක්, කිසිවක් උපාදාන නොකරපු ගතියක්, කිසිම අරමුණකට හේතු නොවෙච්ච ගතියක්. ඒ එතන ඒ ඇතිවෙන සමබර බව, ඒ ඇතිවෙන සංසිඳුණු බව, ඒ ඇතිවෙන සැහැල්ලු බව, ඒක එක මට්ටමක් අර සියුම් හෝ වේදනාවක, සියුම් හෝ සංඥාවක උපාදාන වෙච්ච ගතිය, එතන හිත ඒකාග්‍ර වෙච්ච ගතිය කියන්නේ තව මට්ටමක්. ඔයක දෙකක්. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ පොඩ පොඩ අර සරල කිසිවක් උපාදාන නොකරන, කිසිවක් ඇසුරු නොකරන, කිසිම ක්ලේශයක් නැති ඒ තත්වයේ හිත පවත්වන්න ඒ සමබරතාවය එදා එදා අපි හොයන්න ඕනේ. එතන එතන අපි හොයන්න ඕනේ. හොය හොයා තමයි ලස්සන්ට ඒ සමබරතාවයේ හිත පවත්වන්න අපි උද්‍යෝගිමත් වෙන්න තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ මට ඒක හොඳටම තේරුණා. දැන් මම හිතන්නේ මම ආපහු ගන්න උත්සාහය වැඩි වීමෙන් තමයි අර පදවීමට ආවේ. ඒකතන සමබරතාවය මට ගන්න උත්සාහ කරන්න පුළුවන් දැන්.
හොඳයි හොඳයි.
තේරුණා තේරුවන් සර්.
හොඳයි හොඳයි තේරුවන් සර්.
ඊළඟ ප්‍රශ්නේ ඉන්දිරා වීරසිංහ ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
සමහර වෙලාවට මේ ආනාපාන සතියේ සමබරතාවයක් දින පුළුවන් වෙනවා. කදවසක් උදේ මම වාඩි වෙලා ඉන්නකොට මට නිකන් වමනේට එන වගේ ස්වභාවයක් දැනුණා. ඒ කියන්නේ හරි මාපසිතාවය. එතකොට මට ඒ වෙලාවේ තේරුණා මේ අර උදේ පිටු පිටක් තමයි මේ වමනේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මං හිතුවා මේ ඇඟ ඇතුලේ මේ උතුම අපි කිලිකුල් එහෙම කියලා ඒක මම හිතුවා. ඊට පස්සේ ආපහු ඒක හිමම අමතක වෙලා ගිහිල්ලා පහසුවක් ටිකක් සෑහෙන වෙලාවක් ඒකත් එක්ක ගැටුණා. ස්වාමීන් වහන්සේ ඒක මේ ඇත්තටම අවබෝධයක්ද නැත්නම් දැනුම ආදේශ කිරීමක්ද ස්වාමීන් වහන්සේ? ඒ වෙලාවේ ඒ අපහසුතාවය හරිම අපහසුතාවය. අපිට ඒකට අර ඇත්තටම ඒ වෙලාවේ මම අර බෙහෙත් එක ඒවා මෙව කළා. අර ඒ විදිහට ගියා. ඒක මොකද්ද ස්වාමීන් වහන්සේ?
මට නම් හිතන්නේ ඒක වැරද්දක් නැහැ කියලා. ඒ කියන්නේ අපි දැන් යම් සුතමේ ඥානයක් තියෙනවා මේ කයේ තියෙන පිළිකුල් බව ගැන. ඉතින් අපි ඒක මෙතෙන්දි යොදලා තියෙනවා. ඉතින් අපි ප්‍රායෝගිකව යෙදුවේ අපි මුලදී ක්‍රමයේ ඉගෙන ගන්නවා, සුතමේ ඥානයකින් තේරුම් ගන්නවා. ඊට පස්සේ අපි ප්‍රායෝගිකව අපේ කයටම මේක යොදනවා. ඉතින් අපේ කයටම මේ යොදපු අවස්ථාවක් තමයි ඔය කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් මට නම් හිතෙනවා ඒක වැරද්දක් නැහැ කියලා. ඉතින් අපි ප්‍රායෝගිකව කොහොමත් යොදන්න වෙනවනේ. දැන් හිතන්න අපි ආනාපාන සතිය ගැන ඉගෙන ගන්නවා. ඉතින් ඒක තාම අපේ හිතේ තියෙන දැනුමක් පමණයි. තාම අපි වඩපු දහමක් නැහැ. වඩපු ආනාපාන සතියක් නැහැ. හැබැයි අපි කවදා හරි හුස්ම රැල්ල දිහා බලන්න පටන් ගන්නවා, එතන එතන සිහිය පවත්වන්න පටන් ගන්නවා. ඔන්න අපි වැඩේට බහිනවා. අපි එතකොට තමයි යන්න ප්‍රායෝගිකව පාරට අපේ වාහනේ දාගත්ත වෙන්නේ. ප්‍රායෝගිකව මේ ගමන යන්න පටන් ගත්ත වෙන්නේ. ඒ නිසා වැරද්දක් නැහැ අපිට කය දිහා ඒ නිවැරදි දෘෂ්ටි කෝණයකින් බලන්න. ඒ කයේම මතුවෙන යම් යම් වේදනාවන් නැත්තම් කයේම මතුවෙන ඒ යම් යම් ස්වභාවයන් හඳුනා ගන්න අපේ අවධානය යොමු කිරීම කියන එකේ කිසි වැරද්දක් නැහැ.
හොඳයි.
වෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න කවුරුත් නැහැ ගරු ස්වාමීන් වහන්ස. අපිට භාවනා කෝණයකට
හොඳයි. එහෙමනම් අපි කියන්න.
ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
ඔව්.
ස්වාමීන් වහන්සේ මට කාලයක්ම ඔලුවෙන් අම්මා යටිපතුල වෙනකම්ම ගොඩාක් කම්පන චංචල තිබ්බා. ඊට පස්සේ ආන්දරණය මම අර බෝහන්සි වගේ මම විමසුවා මොකද මට මේක වෙන්නේ කියලා. මම සක්මන් භාවනාව පමණයි කළා තිබ්බේ. ඊට පස්සේ මට තේරුණා මගේ මේ හිතේ වෙනස්කම් වෙනකොට තමයි මේ කම්පන චංචල එන්නේ කියලා. ඊට පස්සේ එහෙම එහෙම වෙලා ටිකක් සියුම් වුණා ආන්දරණේ. ඊට පස්සේ මම පරියන්කෙට වාඩි වුණා යාළුවෙක් කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම කය මේ අර ආනාපාන කරද්දී මෙතන මේ නාසිකාග්‍රයට අරමුණු කරගෙන ඉන්නකොට මේ දැනෙන්නෙම නැතුව වගේ ගියා ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල. ඊට පස්සෙ මම කයට අරමුණු වුණා. ඊට පස්සේ කයත් හාමුදුරනේ අර 3D එක නැති වෙලා නිකන් බොහොම තුනී වගේ වුණා.
හරි.
සද්ද එහෙම දැනෙනකොට හාමුදුරනේ කය බිඳෙනවා වගේ තමයි දැනුනේ. කහත්ද සොම්නාස?
නෑ, ඉතින් අත්දැකීම් කොහොමත් ඒ කියන්නේ අපිට හරිද වැරදිද කියනවාට වඩා ඔය අත්දැකීම් ලැබිලා තියෙන්නේ ඒක සිද්ධ වෙච්ච නිසානේ. ඒ නිසා ඒක කිසිම හරි වැරදි ප්‍රශ්නයක් නැහැ. නැවත නැවත වෙන්න ඉඩ හරින්න. ඒ කියන්නේ අපේ අර සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්න කය මැකිලා යනවා. ඒ අපි හදාගත්ත ඒ රාමුවක් ගහගත්ත ඒ රේඛා සියල්ල මැකිලා යනවා. ඒ කය දැන් නිකන් බොද වෙලා යනවා. කය නිකන් පරිසරයත් එක්ක මිශ්‍ර වෙලා වගේ යනවා. අර කයේ තිබිච්ච බවුන්ඩරි එක නැති වෙලා යනවා. ඔව්, කයේ තියෙන අර බවුන්ඩරි එක
ඒකේ මිශ්‍ර වුණා වගේ තේරෙනවා.
ඔව්. ඒ අර කයයි පරිසරයයි අතර තියෙන වෙනස් මේ ඒ වෙනස්කම නැත්තම් ඒ අන්න හරි. ඔව්. ඒ ද්වේතාවේ නැති වෙලා යනවා. ඒක වැරද්දක් නෑ. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ඇතුළත ස්වභාවයමයි පිටතත් තියෙන්නේ. මේ ඒකනේ ඔය අජ්ජත් බහිද්දාවා කායේ කායන් පස්සේ කියලා කියන්නේ. ඒ අර අජ්ජත් බහිද්ද ભેදය දුර වෙලා යනවා. දැන් අපි ධාතු මනසිකාරයක යෙදෙනකොට වුණත් දැන් මං හිතනවා ඔය හුඟක් වෙලාවට ධාතු මනසිකාරයේ තමයි උතන වෙඩලා තියෙන්නේ. තමන් සක්මන් භාවනාවක යෙදෙනවා ඒ තැන මතුවෙන විවිධ ධාතු ස්වභාවයන් හඳුනා ගන්නවා. ඊළාට දැන් ඇවිල්ලත් ඒ ධාතු ස්වභාවයන්ම හඳුනා ගනිමින් වාසය කරනවා. එහෙම වාසය කරද්දී ඔන්න කය සම්පූර්ණයෙන්ම අර තිබිච්ච සීමා මායාවල් කඩලා යනවා. ඒ තමන්ගේ අර බවුන්ඩරි එක සම්පූර්ණයෙන්ම නිකන් බොඳ වෙලා වගේ ගිහලා පරිසරයත් එක්ක මිශ්‍ර වෙනවා. එතකොට ආයි මෙතන තියෙන්නේ මේ ඇතුලේ තියෙන ධාතු ස්වභාවයක්, අතල තියෙන එළියේ තියෙන ධාතු ස්වභාවයක් කියලා වෙනසක් නැහැ. මේ සියල්ල ධාතු ස්වභාවයන් පමණයි. හරි ලස්සනට ඉතින් ඔක බුධාන්තරෝ මේ ඔය රාහුලවාද සූත්‍රයකදී එහෙම විස්තර කරනවා. ඒ කියන්නේ පඨවි ධාතුව සලකුවොත් මේ ඇතුළත තියෙන පඨවි ධාතුවයි එළියේ තියෙන පඨවි ධාතුවයි කියලා දෙකක් නැහැ. මේ එකම පඨවි ධාතුවමයි. ඇතුළේ තියෙන ආපෝ ධාතුවයි එළියේ තියෙන ආපෝ ධාතුවයි කියලා දෙකක් නැහැ, වෙනසක් නැහැ. මේ එකම ආපෝ ධාතුවමයි. තේජෝ ධාතුවත් එහෙමයි. ඇතුළේ තියෙන උණුසුම, ඇතුළේ තියෙන සිසිලස, එළියේ තියෙන උණුසුම, එළියේ තියෙන සිසිලස කියලා වෙනසක් නැහැ. මේ එකම උණුසුම සිසිලස, එකම තේජෝ ධාතුව. පඨවි ධාතු රේවේසා. මේ සියලුම පඨවි ධාතු, මේ සියලුම ආපෝ ධාතු, සියලුම තේජෝ ධාතු, සියලුම වායෝ ධාතු කියලා. ඒ අපි අර දීලා තිබිච්ච වටිනාකම් දැන් සියල්ල දුර වෙලා යනවා. අපි දැන් හිතාගෙන ඉන්නවානේ මේ ඇතුළත ටික හොඳයි, ඇතුළත ටික උතුම්, ඇතුළත ටික ශ්‍රේෂ්ඨයි, අනිත් ඒවා පිටත තියෙන ටික හරි නෑ, ඒක වැඩක් නෑ කියලා අපි වටිනකම් දීගෙන තියෙච්ච ඒ පරණ වටිනාකම් තක්සේරු ඒ ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා මේ කොහෙත් තියෙන ධාතු ස්වභාවයක්, මේ හැම තැනම තියෙන ධාතු ස්වභාවයක් කියලා අන්න ඒ බඳු ඒ ද්වයතාවයෙන් අයින් වෙච්ච අතමිදෙච්ච හිතක් දැන් අපිට උරුම වෙනවා. ඒක කිසි වැරද්දක් නෑ. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. දිගට කරගෙන යන්න ඔය தත්ත්වේ නැවත නැවත වෙන්න ඉඩ හරින්න. ඒ தත්ත්වේ මතුවෙනකොට හිතන්න දැන් මේ ඒ එළිය පිටත කියලා ભેදයක් නැතිව මේ ඇතුළත පිටත කියලා ભેදයක් නැතුව ඉන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. මේ උත්සාහ කරලා බලන්න. හොඳයි, මං හිතන්නේ වෙන ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ නැහැ වගේ. ප්‍රශාන්ති ඇහෙනවද අපිව?
ඔව් ස්වාමීන් වහන්සේ, මේ අපිට භාවනාවකට
හොඳයි. ඔව්, එහෙනම් කෙටියෙන් අපිට තව පොඩි වෙලාවක් විනාඩි 5ක 10ක වගේ කාලයක් අපිට කෙටි භාවනාවකට එහෙමනම් ලැබුරු වෙන්න පුළුවන්. එහෙමනම් සියලු දෙනාම තැම්පත් වෙලා වාඩි වෙන්න. හිත සැහැල්ලු කරගන්න. දැන් අපි හුඟාක් දේවල් කතා කළා, හුඟාක් දේවල් අද අපි අහගෙන හිටියා. ඒ සියල්ලම පැත්තකින් තියන්න. හිත සැහැල්ලු කරගන්න. ඒ පුංචි දරුවෙකුගේ තියෙන සැහැල්ලු හිතක්, ආදුනිකයෙකුගේ තියෙන කිසිවක් නොදන්නා සිතක්, ආදුනික මනසක් ඇති කරගන්න උත්සාහත් වෙන්න. හුඟාක් දන්න මනසක් මම දැන් මේ සියල්ල දන්න කෙනෙක් කියලා හිතනවා වෙනුවට මම දැන් කිසිම දෙයක් දන්නේ නැති හරිම සරල සැහැල්ලු මනසක් සහිත පුංචි දරුවෙක්ගේ තියෙන නිහතමානී මනසක් ඇති කරගන්න උත්සාහත් වෙන්න. ඇස් දෙක පියාගන්න. දීර්ඝ හුස්මක් අරගෙන සෙමින් පිට කරන්න. දැන් අපි සුවසේ වාඩි වෙලා ඉන්නවා. අපේ හිස කෙලින් තියෙනවා. බෙල්ල කෙලින් තියෙනවා. උඩුකය ඍජුව තියෙනවා. පාද නැමිලා තියෙනවා. යටිපතුල් පොළවට ස්පර්ශ වෙලා තියෙනවා. අපි සුවසේ වාඩි වෙලා ඉන්නවා. බලන්න තමන් මේ වර්තමාන මොහොතට අවදි වෙන්න. අලුතෙන් යමක් කරන දෙයක් නැහැ. ලොකු ගැඹුරු අමාරු දුෂ්කර දෙයක් කරන්න නැහැ. මේ මොහොතට අවදි වීම පමණයි. මේ තියෙන ආකාරය තියෙන සැටියෙම බාරගන්න. අලුතෙන් වෙනස් කරන්න දෙයක් නැහැ. ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. සකස් කරන්න දෙයක් නැහැ. මේ මොහොතේ මොකද දැනෙන්නේ? ඒ යථා ස්වභාවයට, මේ දැනෙන ස්වභාවයට, ඒ ප්‍රකෘති ස්වභාවයට අවදි වෙන්න. ඒකට සාදර වෙන්න. අලුත් තත්වයක් ඉල්ලන්න යන්න එපා. පතන්න යන්න එපා. ඒ වෙනුවට මේ දැන් තියෙන තත්වය, මේ දැන් තියෙන ස්වභාවය, මේ දැන් දැනෙන ස්වභාවය හඳුනගන්න. හිත අතීතය ඔස්සේ ගියොත් ඒ ගැන පසුතැවිලි වෙන්න එපා. ඒකට උනන්දුවක් ඇති කරගන්නත් එපා. ඒ වෙනුවට නැවතත් මේ වර්තමාන සරල අත්දැකීමට පැමිණෙන්න. හිත අනාගත සැලසුම් ඔස්සේ ගියොත් ඒවටත් උනන්දුවක්, උද්‍යෝගයක්, ඌමනාවක් ඇති කරගන්න නැතිව ඒවා පස්සට දාලා, ඒවා පැත්තකට දාලා නැවතත් හිත සරල වර්තමාන අරමුණට පැමිණෙන්න කරගන්න. නැවතත් දීර්ඝ හුස්මක් අරගෙන සෙමින් පිට කරන්න. අපේ ඇස් දෙක පියවිලා තේනවා. තොල් එකිනෙක ස්පර්ශ වෙනවා. දිව මැද්දට වෙලා සැහැල්ලුවෙන් තියෙනවා. මේ වෙලාවේදී මොකක්වත් බරපතල ප්‍රශ්නයක් කල්පනා කරන්න නැහැ. ඒ නිසා නලල රැලි ගැන්විලා නැහැ. මුළු මුහුණම බොහෝම සැහැල්ලුයි. මුළු හිසම බොහෝම සැහැල්ලුයි. බෙල්ල ඍජුව තේනවා. තද වෙලා, හිර වෙලා නැහැ. උරහිස් දෙකත් ආයාසයෙන් ඔසවගෙන නැහැ. අත් දෙක ඔඩොක්කුව මත තැන්පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේසේ මත තබාගෙන ඉන්නවා. අත්වලටත් කිසිම ආතතියක්, තදවීමක්, හිරවීමක් යොමු වෙලා නැහැ. උඩු කය ඍජුව තියෙනවා. අපි අසුන්ගෙන ඉන්න ආසනය මත, කොට්ටේ මත යම්සි පීඩනයක්, තෙරපීමක් ඇති වෙලා තියෙනවා. පාද නැමිලා තියෙනවා. අපේ යටිපතුල් පොළව මත නැත්නම් කාපට් එක මත ස්පර්ශ වෙනවා. අපි බොහෝම සුවසේ වාඩි වෙලා ඉන්නවා. මේ සුවදායී බව, සැපවත් බව, සැහැල්ලු බව හඳුනා ගන්න. ඒක අගය කරන්න. අපිට යම් යම් සද්ද ඇහෙනවා. කුරුල්ල කෑ ගහනවා ඇහෙනවා. මම මේ කතා කරන සද්දය ඇහෙනවා. සමහර විට මේ පින්වුතුන් ඉන්න තැන වායු සමීකරණයේ සද්දය, එහෙම නැත්නම් ෆෑන් එකේ සද්දය සමහරට ඇහෙනවා. යම් යම් අය ඈතින්නම් කතා කරනවා ඇහෙනවා. මේවා ගැනත් අපේ හිතේ කිසිම අමනාපයක් නැහැ. ඒ සියල්ලත් මේ මොහොතේ සිද්ධ වෙනවා. අපි ඒ සියල්ල මේ මොහොතේ දැනගන්නවා. ඒ සියල්ල දැනගනිමින් මධ්‍යස්ථව වාසය කරනවා. නැවතත් දීර්ඝ හුස්මක් අරගෙන සෙමින් පිට කරන්න. අපේ අවධානය නාසිකාග්‍රයට ගත්තාම මේ කයේ નિરાයාසයෙන් සිද්ධ වෙන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හඳුනා ගන්න පුළුවන්. ආස්වාසයක් සිද්ධ වෙනවා, එය හඳුනා ගන්නවා. අවශ්‍ය නම් ආස්වාසයක් කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයක් සිද්ධ වෙනකොට හඳුනා ගන්නවා. අවශ්‍ය නම් ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. කිසිම කලබලයක් නැහැ. කයට නිසි නින්දේ ස්වාභාවිකව හුස්ම ගන්න ඉඩ දෙනවා. අපි කිසිම කලබලයක් නැතිව නාසිකාග්‍රේ ප්‍රදේශයේ අවධානය පවත්වමින් ඒ පැමිණෙන සියලු හුස්ම හඳුනා ගන්නවා. පිටවෙන සියලු ප්‍රශ්වාසයන් හඳුනා ගන්නවා. ඉතාම සරලයි මේ වර්තමාන අත්දැකීම පමණයි. හිත හොඳට එකඟ වුණාට පස්සේ බලනවා මේ හුස්ම රැල්ලේ තව මොනවද මට හඳුනා ගන්න පුළුවන් කියලා. මේ ආස්වාසය කොහොමද ප්‍රශ්වාසයෙන් වෙනස් වෙන්නේ? ආස්වාසය කුමන නාස්පුඩුවෙන්ද ඇතුළු වෙන්නේ? ප්‍රශ්වාසය කුමන නාස්පුඩුවෙන්ද පිට වෙන්නේ? ආස්වාසය සිසිල්ද? එම නැත්නම් ආස්වාසයේ උණුසුම්ද? ප්‍රශ්වාසයේ සිසිල්ද? එම නැත්නම් ප්‍රශ්වාසයේ උණුසුම්ද? ආස්වාසයේ දිගද? ප්‍රශ්වාසයේ කෙටිද? ආස්වාසයකදී කයට මොන වගේද දැනෙන්නේ? ප්‍රශ්වාසයකදී කයට මොන වගේද දැනෙන්නේ? අපි ටිකක් විමසිල්ලෙන් බලනවා. පුංචි කුතුහලයක් ඇති කර ගන්නවා, විමසනවා. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, අපි අද පැය දෙකකට වගේ ආසන්න කාලයක් ධර්ම දේශනාවකට අහුන්කම් දීලා ධර්ම සාකච්ඡාවක් පවත්වලා කෙටියෙන් ප්‍රතිපදාවක් පුහුණු කළා. ඉතින් මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපි දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. හෙත්තාවතා චාති ගාථා සජ්ජායනා කරමු. හෙත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හෙත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හෙත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.
සාදු සාදු.